මීළඟට ගරු එස් විලියන්ඩන් අමාත්‍යම ඔබතුමාට විනාඩි 11ක් කාලයක් ලැබෙනවා.
ගෞරව සභිකි තලමේ ආංගම උරුපිනර් අවර්களே, இன்றைய வரவு செலவு திட்டம் தொடர்பான உரையிலே பேசுவதற்கான வாய்ப்பு கிடைத்தமைக்கு நான் நன்றி கூறுகிறேன். உண்மையிலே ஒரு நாட்டினுடைய பொருளாதார ஒரு நாட்டுக்கு நிதி வருவது என்பது ஒன்று வரி அறவிடுவதன் மூலம், இன்னொன்று வெளிநாட்டு முதலீடுகளை கொண்டு வருவதன் மூலம், அல்லது வெளிநாடுகளிலிருந்து கடனாக பெறுவது, நான்காவது இங்கு உற்பத்தி செய்து ஏற்றுமதி பொருளாதாரத்தை அதிகரிப்பது. ஆனால் வரி அறவிடுவது என்பது அது ஒரு சுமையாகத்தான் இருக்கும். எல்லாராலையும் வரி செலுத்த முடியாது. ஏனென்றால் நம்ம நாடு ஒரு அபிவிருத்தி அடைந்து வருகின்ற நாடு, வறுமை கோட்டுக்குள் வாழ்கின்ற அதிகளவான மக்களை கொண்ட ஒரு நாடு. வரி அறவிடுவது என்பது அவ்வளவு எல்லா இடமும் வரி அறவிடுவது என்பது மிகவும் ஒரு கஷ்டமான ஒரு விடயம். இன்று 100,000 அண்மையிலே ஒரு ஊடகவியலாக கேட்கும் பொழுது 100,000 சம்பளம் பெறுகின்ற ஒரு அரச ஊழியரால் வரி செலுத்த முடியுமா என்றால், உண்மையிலே ஒரு அரச ஊழியர் எடுத்துக்கொண்டால் அவர் பல கடன்களை பெற்றிருப்பார், அவருடைய சம்பளம் குறைவாகத்தான் கிடைக்கும். ஆனால் அவரால் வரி செலுத்துவது என்பது ஒரு கஷ்டமான ஒரு செயற்பாடுதான். ஆகவே வரி மூலம் நமது நாட்டிலே வருமானத்தை பெருமளவு ஈட்டிக் கொள்வது என்பதோ, அல்லது கடனாக கடனை பற்றி இன்னும் நாங்கள் அகல பாதாளத்துக்கு செல்வது என்பதோ சாத்தியமற்ற ஒரு அசாத்தியமான விடயமாகத்தான் பார்க்கின்றேன். ஆகவே இரண்டு விடயங்கள் இங்கு முக்கியமாக நாம் கவனம் செலுத்த வேண்டும். ஒன்று, எமது உற்பத்தி பொருளாதாரத்தை அதிகரிக்க வேண்டும், உற்பத்தி பொருளாதாரத்தை அதிகரிப்பதற்கான நடவடிக்கைகளை மேற்கொள்ள வேண்டும். இரண்டாவது, வெளிநாட்டு முதலீடுகளை எமது நாட்டுக்குள் கொண்டு வருவதற்கு நாம் அதற்கான கதவுகளை திறந்துவிட வேண்டும். ஆனால் இந்த நாட்டினுடைய சாபக்கேடு என்னென்று சொன்னால், மாறி மாறி ஒரு அரசாங்கம் வருகின்ற பொழுது அதற்கு எதிராக இருக்கின்ற எதிர்க்கட்சியினர், வெளிநாட்டு முதலீடுகள் வருகின்ற பொழுது அதை தான் தோன்றித்தனமாக எதிர்க்கின்ற மனோபாவம், தொடர்ச்சியாக இந்த நாடு காலனித்துவத்திலிருந்து சுதந்திரம் பெற்றதற்கு பின்பு இடம்பெற்றுக் கொண்டுதான் இருக்கின்றது. ஆகவே இந்த நிலைமை மாற்றமடைய வேண்டும் என்று 2000 ஆண்டு எமது கடின முயற்சியினால் நாங்கள் மட்டக்களப்பு மாவட்டத்திலே இலங்கையினுடைய முதலாவது மிகப்பெரிய ஆடை கைத்தொழில் பூங்கா, டெக்ஸ்டைல் ஜோன் ஒன்றை நாங்கள் தலவா புன்னக்குடா பகுதிக்கு கொண்டு போனோம். இந்திய முதலீட்டாளர்களோடு நான் பல தடவை இந்தியா சென்று பேசினோம், டெக்ஸ்டைல் அந்த டெக்ஸ்டைல் முதலீட்டாளர்களோடு. ஆனால் அதை இன்று எதிர்க்கின்றார்கள், இந்தியா அவர்கள் வருகிறார்கள், இந்தியாவுக்கு தாரை வார்த்து விட்டார்கள் என்று. அப்ப எவ்வாறு இந்த நாட்டை நாங்கள் அபிவிருத்தி செய்வது, எவ்வாறு வெளிநாட்டு முதலீடுகளை கொண்டு வருவது, அந்த வெளிநாட்டு அதாவது அந்த ஆடைக்கை தொழில் பூங்கா திறக்கப்பட்டால் சுமார் 10,000 இளைஞர் யுவதிகளுக்கு வேலை வாய்ப்புகள் கிடைக்கும், வெளிநாட்டு பணம் இங்கே வரும். ஆகவே ஆட்சியை பிடிப்பதற்காக, தாங்கள் ஆட்சி ஏறுவதற்காக இன்று எதிர்கட்சியா இருக்கின்ற கட்சி அவர்கள் ஆளுங்கட்சியா வருவதற்காக இவ்வாறு இருப்பது, அல்லது இன்று ஆளுங்கட்சியா இருப்பவர்கள் நாளை எதிர்கட்சியா போனால் அவர்கள் இருப்பது, இவ்வாறு ஒரு கீழ்த்தரமான கேவலமான வேலையை செய்வதுதான் இந்த நாட்டினுடைய சாபக்கள். ஆகவே வெளிநாட்டு முதலீடுகளை கொண்டு வர வேண்டும். துபாய்க்கு நாங்கள் போனால் 30 வருஷத்துக்குள் நோ எனி நேச்சுரல் ரிசோர்ஸ், எந்த இயற்கை வளமும் இல்லாத துபாய் என்று அபிவிருத்தி அடைந்தது. காரணம், வெளிநாட்டு முதலீடுகள் அங்கே தங்குதடைந்து வருகின்றன. இன்று சவுத் ஏசியா கண்ட்ரிஸ், தென்னாசிய நாடுகளிலே இந்தியாவுக்கு அடுத்ததாக இருந்த எமது நாடு இன்று திரும்பி பார்க்கின்ற பொழுது ஆப்கானிஸ்தானுக்கு பின்னே நிற்கின்ற 8வது இடத்திலே வந்துவிட்டது. உண்மையிலே இந்த நாட்டை நாசமாக்கி கொண்டிருப்பவர்கள் ஒன்று மத தலைவர்கள், மதத்துக்கு தலைவராக இருக்க வேண்டும், அவர்கள் நேரடியாக அரசியலில் தலையிடுவார். மந்திரவாதிகள், நண்பர் சொன்னார் நேற்று சாக் அவர்கள், ஞானக்கு அந்த மந்திரவாதிகள் சூனியக்காரிகள், இவர்கள் இந்த நாட்டை நாசமாக்குகின்ற நாசகார கும்பல். இன்னொன்று, ஜனாதிபதி முன்னாள் ஜனாதிபதி கோட்டப ராஜபக்ச நல்ல திட்டங்களை கொண்டு வந்தார், ஆனால் அந்த திட்டங்களை நடைமுறைப்படுத்திய விதத்தில் சில பிழைகள் இருக்கத்தான் செய்கின்றன. குறிப்பாக படித்த முட்டாள்கள் சிலரை கொன்ற வியக்கம் என்ற வேலை திட்டம், இதெல்லாம் உண்மையில் இந்த நாட்டினுடைய பொருளாதார வீழ்ச்சிக்கு ஒரு காரணமாக அமைந்தது. ஆகவே அரசியல் மத தலைவர்கள், அது இந்து மதமாக இருக்கலாம், கிறிஸ்தவ மதமாக இருக்கலாம், பௌத்த மதமாக இருக்கலாம், இஸ்லாமிய எந்த மதமாக இருந்தாலும் மத தலைவர்கள் மத வேலைகளை செய்ய வேண்டும். நாட்டு மக்களை நல்வழிப்படுத்த வேண்டும். அதைத்தான் அவர்கள் செய்ய வேண்டும். நேரடியாக அவர்கள் அரசியலுக்குள்ளே வந்து இவ்வாறு என்று சொல்கிறார்கள். அரசு அவர்கள் கூட இவர்கள் கூட என்று மத தலைவர்கள் சொல்றாங்க. அவர்களுக்கு அந்த பங்கு இருக்கின்றது. உங்களுடைய வழிபாட்டு தலங்களிலே அவர்களை ஒரு சிறந்த பிரஜையாக உருவாக்க வேண்டிய பாரிய தார்மீக பொறுப்பு இவர்களுக்கு இருக்கின்றது. ஆகவே இந்த நாட்டை அழகான நாடு, எல்லா வளங்களும் நிறைந்த நாடு. என்ன வளம் இல்லை இந்த நாட்டில், ஏன் கையேந்த வேண்டும் புற நாட்டில் என்ற அந்த பாடல் வரியை ஞாபகப்படுத்தி, சகல வளங்களும் இருக்கிறது, நீர்வளம், நிலவளம், என் மண்ணின் கவிஞன் நீலாவணன் சொன்னான், தேன் கடலாய் ஓடுமங்கள் திருநாட்டின் பிறந்த பயன் தெரியாதோ, வாழ்ந்த வளமிலையோ வயல் தந்த நிதியிலேயோ வாடாதேன் என்று சகல வளமும் இருக்கின்றது. ஆனால் இந்த நாட்டிலே இருக்கின்ற இனவாதிகள், மதவாதிகள், பிரேசவாதிகள், மந்திரவாதிகள், சூனியக்காரர்கள், சூனியக்காரிகள் போன்றவர்களால் இந்த நாடு நாசமத்து கிடக்கின்றது. அவை மாற்றப்பட வேண்டும், இந்த நிலைமை மாற வேண்டும், இதுதான் உண்மை. ஆகவே பேச்சளவில் இருக்கக்கூடாது. ரீகன்சிலேஷன், நல்லிணக்கம் என்பது வெறுமனமே பேச்சளவில் இருக்கக்கூடாது. அது நடைமுறைக்கு வர வேண்டும், அது நடைமுறைப்படுத்தப்பட வேண்டும், உண்மை. ஆகவே கடந்த இன்று எதிர்கட்சியில் இருக்கின்ற சஜித் பிரேமதாச அவர்களின் அணியினரோ அல்லது அன்றகுமார திசநாயக்க அவர்களின் அணியினரோ கடந்த காலத்திலே ஜனாதிபதி கோட்டபாய ராஜபக்ச அவர்கள் முன்னாள் ஜனாதிபதி அழைப்பு விடுத்தார், வந்து நீங்க ஆட்சியை பொறுப்படுங்கள், பிரதமராக வாருங்கள். பிரதமர் யாருமே வரவில்லை. அவர்கள் காதல் கடிதம் எழுதினார்கள், காதல் கடிதம் எழுதி கொண்டிருந்தார்கள். ஆகவே தற்போதைய ஜனாதிபதி ரணில் விக்ரமசிங்கே அவர்கள் துணிச்சலாக வந்து அதை பொறுப்படுத்தார். இப்பொழுது அங்கே எதிர்கட்சியில் சஜித் பிரேமதாச அணியில் இருக்கின்ற அல்லது ஏனைய எதிர்கட்சி அணியில் இருக்கின்றவர்கள் கடந்த காலத்திலே தற்போதைய ஜனாதிபதி ரணில் விக்ரமசிங்கே அவர்கள் பிரதமராக இருந்த காலகட்டத்திலே நல்லாட்சியிலே அவர்கள் ரணில் விக்ரமசிங்கே ஜனாதிபதிகளை பார்த்து, ஹலோ சார், குட் மார்னிங் சார், ஹவ் ஆர் யூ சார், ஐ லவ் யூ சார், ஐ லைக் யூ சார் என்று சொன்னவர்கள்தான் இன்று வீட்டுக்கு போங்கள் என்று கூறுகிறார்கள். பெட்ரோலிய மக்கள் லைன் என்றார்கள், டீசலுக்கு லைன் என்றார்கள், மண்ணெண்ணைக்கு லைன் என்றார்கள், கேஸுக்கு லைன் என்றார்கள், அத்தியாவசிய பொருட்கள் லைன் என்றார்கள். சில சொன்னாலும் இந்த நாடு இன்னும் 20 வருஷமாகும் இந்த போலின் கலாச்சாரம் ஒழிவதா இருந்தால். ஆனால் உண்மையிலே தற்போதைய ஜனாதிபதியை நான் இந்த விடயத்தில் பாராட்டுகிறேன், பாராட்ட வேண்டிய இடத்தில் பாராட்ட வேண்டும். அவர் சார்ந்திருக்கிற அரசாங்கம் எடுத்த சில கடின மிக ஒரு அர்ப்பணிப்பான முன்னெடுப்பினால் இன்று போலின் கலாச்சாரம் முடிந்திருக்கிறது. இருந்தாலும் விலைவாசிகள் குறைக்கப்பட வேண்டும். தற்பொழுது விலைவாசிகள் ஓரளவுக்கு குறைந்து வருகிறது, இன்னும் குறைக்கப்பட வேண்டும். எங்களுக்கு தெரியும் மக்களுக்கான வாழ்க்கை சுமை இருக்கிறது. அன்றாடம் கூலித்தொழில் செய்து வாழ்கிறவர்களுக்கு ஒரு நாளைய வருமானத்தை கொண்டு வாழ்க்கையை நடத்த முடியாத நிலைமை இருப்பதை நாங்கள் அறிவோம். அந்த நிலை மாற்றி அமைக்க உற்பத்தி பொருளாதாரத்தை அதிகரிக்க வேண்டும். வடமத்திய மாகாணத்தை எடுத்துக்கொண்டால், வடமத்திய மாகாணம் என்பது இன்று இலங்கை நிலப்பரப்பிலே 10,724 சதுர கிலோமீட்டர் நிலப்பரப்பை கொண்டது. இரண்டாவது நிலப்பரப்பு கூடிய மாகாணம் கிழக்கு மாகாணம், 9,951 சதுர கிலோமீட்டர் நிலப்பரப்பை கொண்டது. மூன்றாவது மாகாணம் வடமாகாணம், 8,862 சதுர கிலோமீட்டர் நிலப்பரப்பை கொண்டது. வடமத்திய மாகாணமும் வடகிழக்கு மாகாணங்களும் இலங்கையின் மொத்த நிலப்பரப்பிலே 6-3 வீதமான நிலப்பரப்பை கொண்ட மாகாணங்கள். ஆனால் நண்பர் சார்ஸ் கூறியது போல சில திட்டங்கள் வருகின்ற பொழுது அது திருப்பி அனுப்பப்படுகிறது சில அதிகாரிகளுடைய அசமந்த போக்கினால், ஒரு பக்க சார்பான போக்கினால். இன்று ஒரு ஹெட் ஆஃப் த டிபார்ட்மெண்ட் சில திணைக்கிற தலைவர்களிடம் போய் நாம் ஒரு வேலையை இலகுவாக முடிக்க முடியாது. இந்த நிலைமை மாற்றி அமைக்கப்பட வேண்டும். இன்று இந்த நாட்டிலே 15 பேருக்கு ஒரு அரச ஊழியர்கள் இருக்கிறார்கள், 14,50,000 மேற்பட்ட அரச ஊழியர்கள் இருக்கிறார்கள். ஒரு கிராமத்துக்கு வேலை செய்வதற்கு 5 அரச உத்தியோகிகள் இருக்கிறார்கள். என்ன நடக்கிறது, என்ன நடந்து கொண்டு இந்த நிலைமை மாற்றி அமைக்கப்பட வேண்டும். இன்று அரசாங்கத்திலே 52 நிறுவனங்கள், அரச நிறுவனங்கள் எந்தவித வருமானம் இல்லாமல் வருடந்தோறும் 86 பில்லியன் செலவழிக்கப்படுகிறது. ஆகவே உணர்ந்து மக்கள் தலைவராக இருக்கலாம், அரசியல்வாதியாக இருக்கலாம், மத தலைவராக இருக்கலாம், அரசு அதிகாரிகள் யாராக இருந்தாலும் மக்கள் நலனை கருத்தில் கொண்டு இந்த நாட்டை கட்டி எழுப்பதற்கு ஆளுங்கட்சியாக இருக்கலாம், இதற்கு யாராக இருந்தாலும் பொருளாதார ரீதியாக வீழ்ச்சி அடைந்திருக்கிற இந்த நாட்டை மேல்நிலைக்கு கொண்டு வருவதற்கு நாம் அனைவரும் கரம் கோர்த்து பயணிக்க வேண்டும். எந்த இன மத சாதி நிற வர்க்க பால் வேறுபாடுகள் இல்லாமல் அனைவரும் நாங்கள் இந்த நாட்டினுடைய இலங்கை மாதாவின் பிள்ளைகள் என்ற நோக்கத்தோடு நாங்கள் அனைவரும் கரங்கோர்த்து பயணிக்க வேண்டும். இந்த நிலைமை மாற்றி அமைக்கப்படும் பொழுதுதான் நிச்சயமா இந்த நாட்டிலே ஒரு வளர்ச்சி, பொருளாதார வளர்ச்சி, ஒரு 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 முன்னேற்றத்தை நாங்கள் கொண்டு வர முடியும். உண்மையிலே இன்றைக்கு இந்த நாட்டை பார்த்து இந்த நாட்டை போல் வர வேண்டும் என்று கனவு கண்ட லீக்வானியுடைய சிங்கப்பூர் எங்கு போய்விட்டது? ஆனால் எங்களுடைய நாடு சிங்கப்பூர் அல்ல, சிங்காரபுரியாக வர வேண்டிய நாடு. இன்று மிக மோசமான காரணம் ஒரு குறுகிய லாப நோக்கு, குறுகிய வட்டத்துக்குள் சிந்திக்கின்ற அந்த சிந்தனை போக்கு, முற்போக்கு தன்மை அற்ற பிற்போக்கான சிந்தனை போக்கு, இவை மாற்றி அமைக்கப்பட வேண்டும். இவை மாற்றி அமைக்கப்படுகின்ற பொழுதுதான் நிச்சயமாக நாங்கள் ஒரு நல்ல அரசியல் கலாச்சாரத்தை கட்டி எழுப்பது கூடத்தான் இந்த நாட்டை ஒரு மேல்நிலைக்கு கொண்டு வர முடியும். ஆகவே உற்பத்தி பொருளாதாரத்தை மேம்படுத்துவது கூட, வெளிநாட்டு முதலீடுகளை கொண்டு வரக்கூடாக இந்த நாட்டை மேல்நிலை கொண்டு வருவோம் என்று கூறி வாய்ப்புக்கு நன்றி.
மாத்துமணி இலங்கட்ட இஷாக் ரஹ்மான்
கரு சபா பத்துமணி அப்பி அத ஹெத்த ஹத்வனி பட்ஜெட்டுக்கு இதிரிப்பத்து வேளாவதி கதாகரண்ட அவஸ்தாவ லபிச்சுக்கின மம ஹிதாம சத்துட்டு வேணுவா சபாபத்து மணி உபதன்னவா அப்ப லங்காவை 1948 நிதஹாஸ் வெண்ட பெற அப்பே ராட்டே சுது மகாத்துரு எவில்லா அப்பே ராட்டே அப்பே ராட்டு எவில்லா சம்பத் ஏ ஆய பாவுச்சிக்கருவே குஷி கர்ம உபதன்னவா பொல் வெண்ட புலுவான், ரப்பர் வெண்ட புலுவான், கொக்கோ வெண்ட புலுவான், கொக்கோனட் வெண்ட புலுவான் மே ஹெமேக்கம பாவுச்சிக்கல விசால ஆதாயம கத்தா ஹெபாய் அப்பி கணங்காட்டு வெண்டோனாய் அப்பி நிதா ஸ்வெச்சி வேளாவதி அப்பே ஆப்பு நாயக்க வைக்குவா அப்பே குஷிகர்ம ரட்டா கேல தமை அப்பே ஜனதாவட்ட எதிரியட்ட விழா சந்த தீலா சந்த இல்லலா ஜாய கத்தா ஹெபாய் அப்பி லஜ்ஜா வெண்டோனாய் அப்பி பார்லிமெண்ட் வைனாத தேசிய விசுபஸ்தனாம கரு சபாபத்துமணி அத போகம் அமார்வெங் வகா கட்டைத்து கருப்பு வீதிகவாத் அப்பிட்ட லபாகண்ட பெரி வேலா தீனும் ஆண்டுவே தாம கண்ட பெரி வேலா ஆண்டுவ விசால பிரஸ்னேகட்ட கொய் மகாத்துருவ தாலா தீனுவா ஹெய் விசால மான்சியாக் வேலா போகரதுன்ன வேலாவட்ட ஏவாகம கொய் மகாத்துரு விசால பீடன வச்சி வேலாவதி வகா கரப்பு வீட்டிக விக்குணாங்கண்ட பெரி வெறி பிரஸ்னேகட்ட அத கொய் மகாத்துரு தம் பத்வெலா தீனா ஏவாகம தமை தம் வகா கட்டைத்து ஆரம்ப கரலா தீனுவா தாம வெலாவட்ட யூரியா தீலானே ஏவாகம மடபோகர தீலானே ஏவாகம டிடிஎம் தீலானே எமத்துமா ஐயத் கியூவாமா பலாகினேட்டியா அப்பி போகர கேனலா தீனுவா கீழ கரு எமத்துமணி ஒபட மம கீனவா ஒப கபடாவல இஷ்டோ கரலா போகர டிக திப்பாட்ட வெடாக் நே மக இஷ்டோரக பலண்ட கீழ கியூவாட வெடாக் நே எமத்துமணி யாரி வெலாவட்ட கொய் மகாத்துருட்ட ஏ போகரடிக லபாதண்ட எத்தகோட தமாய் மே கொய் மகாத்துருகே பிரஸ்னட்ட நியம விசுந்துமாக் கண்ட புலுவாங் ஏவாக தமாய் அப்பி இதாம கணங்காட்டு வெண்டோனை எமைத்துமணி அப்பி குஷிகார்ம ரட்டக் கியல கியுவாட்ட அத வகா கரண்ட கொய் மகாத்துரு வீஜி வீவக் நெத்துவலா தியனவா எதா 1948 பிஜி வி எட்டவ பிளக்கரண்ட வி கண்ட பத்தலகொட எதா ஆரம்ப கருவா எவகம மிரிஸ் எம்ஐ மிரிஸ் கியன மகவலி பள்ளம் 1948 ஆரம்ப கருவா ஹெபாய் அப்பி குஷிகர்ம ராட்ட கியனவா அப்பே ஜனாதிபத்துமா ராட்ட வட்டே மிகிலா கியனவா அப்பி குஷிகர்ம ஜீவனுவா கத்தி கரணவா கியலா கரு ஜனாதிபத்துமணி ஒபகே இல்லி மக்கரணவா ஒபட மே குஷிகர்ம திவுனு கரண்ட புலுவானாங் தாம 1948 ஆரம்ப கரப்பு பத்தல கொடாய் 1900 ஹெத்தத்துணி ஆரம்ப கரப்பு மகளி பள்ளம மிரிஸ் செட்ட தாம ஏக நிதாகத்து தனிந்தமையின்னே கிசிம திவுனுவாக்கலானே වගා කටයුතු කරන ආරම්භ කාලයක් වුණොත් අපි ගොහි මහතුරට වීජී ඇටයක් නැතුව ඉතාම බරපතල ප්‍රශ්නට මූණ දෙන්න වෙලා තියෙනවා. එනිසා ඔබගේ ඉල්ලීමක් කරනවා ජනාධිපතිතුමනි, රටේ වටේම ගිහිලා කියලා වැඩක් නැහැ. මේ ආරම්භ කරලා තියෙන පරණ ස්ථාන දියුණුවක් කරන්න, එහෙම නැත්නම් අපි නමට කුෂිකර්ම රටක් කියලා තේරුමක් නැහැ. ඒ වගේ බලන්න අද බඩිරුගේ විශාල ප්‍රශ්නයක් වෙලා තියෙනවා. වගා කටයුතු 150ක් අඩුවක් වෙලා තියෙනවා. ප්‍රධාන හේතුව තමයි කිලෝ පහක් ගන්න එදා රුපියල් 1500ට තිබු කිලෝ පහක් බඩිරුංගු වීජියට දැන් රුපියල් 1500කට වැඩිවීමක් වෙලා තියෙනවා. මේ වාගේ විශාල ප්‍රශ්නට ගොයි මහතුරු දැන් මූණ දෙන්න වෙලා තියෙනවා සභාපතිතුමනි. ඒ වගේම තමයි අපේ ලංකාව කෘෂිකර්ම රටක් කීවට අද බලන්න අක්කර 120ක් අවුරුදු 70ක් වගා කරපු වගා භූමිය වගා කරන්න නැතුව මේ නිලධාරි ගොල්ලෝ නවත්තලා තියෙනවා. අනුරාධපුර දිස්ත්‍රික්කේ ඔරහොපතාන තියෙන ආසනේ වීරචෝල කියන ගම්මානයි, ඒ වගේම තාම්බර අම්මිලාව කියන ගම්මාන ගොයි මහතුරු තමයි අක්කර 120ක් අවුරුදු 70ක් වගා කරපු ඉඩම නිලධාරි ගොල්ලෝ නවත්තලා තියෙනවා. ගරු සභාපතිතුමනි, මේ වාගේ බරපතල හානිය ගොයි මහතුරුන කරනකොට කොහොමද ගොයිතන් වලින් අපි දියුණුවක් ඇති කරන්නේ? ඒ නිසා අපි වචන වලින් සීමා කරලා හරියන්නේ නැහැ. අපි වැඩපිළිවෙලින් ගොයි මේ රට ගොයි මේ ගොයි මහතුරුට සහනයක් දෙනවා කියලා වැඩක් නැහැ. අවශ්‍ය දේවල් කරලා දෙන්න ඕනයි. ඒ වගේ තමයි අධ්‍යාපන ගැන අපි මේ කතා කරුවොත් දැන් අධ්‍යාපනට අපිට ගොඩනැගිලි හදන්න බෑ. රටේ තියෙන ආර්ථික ප්‍රශ්න අපි හැම කෙනාට දන්නවා. හැබැයි අද අපේ පාර්ලිමේන්තුව අපේ මන්ත්‍රීවරු වෙවිලා කතා කරලා කිව්වා දරු ආහාර වේලාවක් නැතුව කලන්ද වෙලා වැටෙනවා කියලා. හැබැයි අපි අය ඔක්කොම හිනා වුණා, කතා වුණා. මට දැන් මීට පෙර විනාඩි පෙර අපේ හාඳුරු කෙනෙක් කතා කරුවා ගම්වල විශාල ප්‍රශ්නයක් තියෙනවා. දරුවන්ට ආහාර වේලාවක් නැතුව පාසල යන්න බැරි ප්‍රශ්නයක් වෙලා තියෙනවා. ඒ නිසා අධ්‍යාපන ඇමතුමනි ඔබගේ ඉල්ලීමක් කරනවා. එදා ප්‍රේමදාස හිටපු ජනාධිපතිතුමා එතුමා සල්ලි වැඩිවීමක් වෙලා දුන්න නෑ, රටේ නිෂ්පාදනයක් වැඩි වෙලා දුන්න නෑ. එදා හරියට තේරුම් අරන් අධ්‍යාපනට මුල්තන් දෙන්න ඕනයි. අධ්‍යාපන
මන්ත්‍රීතුමා තව විනාඩි දෙකක් තිබෙනවා ඔබතුමාට.
අධ්‍යාපන දියුණු කරන්න ඕනයි කියලා තමයි එතුමා එදා ආහාර වේලාවක් දුන්නා. ඒ වගේ ඇඳුම් කට්ටලයක් මේ ළමයිට ගන්න බැරි අවස්ථාවක් මේ වෙලාව තියෙනවා. ඒ නිසා ඒකත් ලබා දෙන්න ඕනේ කියලා ඉල්ලීමක් කරනවා. ඒ වගේ තමයි ව්‍යාපාරිකුන්ට විශාල ප්‍රශ්නයක් වෙලා තියෙනවා. දැන් කීයද පොලිය 136යි. කොහොමද ව්‍යාපාර කරන්නේ? දැන් අපි හැම එකනම කතා කරනවා රජයේ සේවකයෙක් ලක්ෂ 14ක් ඉන්නවා කියලා. හැබැයි සභාපතිතුමනි ඊට වඩා ඔබ දන්නවා ලක්ෂ 50ට වැඩි අද ව්‍යාපාරිකුන්ගේ පහළ කණ්ඩායමක් ඉන්නවා. ව්‍යාපාර විනාශ වෙලා තියෙනවා. ඒ නිසා ඒකට අනිවාර්යම පොලි වැඩි කරලා මේ රටේ තියෙන ප්‍රශ්නට විසඳුමක් ගන්න බෑ. ව්‍යාපාර නැති වුණොත් සම්පූර්ණ ව්‍යාපාරයේ පහළ ඉන්න ලක්ෂ 50ට වැඩි කර්මාන්තකාරයෝ ඒ වගේ කුලිකාරයෝ විනාශයක් වෙලා තියෙනවා. ඒ වගේම ඔබ දන්නවා අපේ පිට රටවල ඉන්න සෙමිකයෝන්ට විශාල ප්‍රශ්නයක් තියෙනවා. හැබැයි අපි තානාධිපතිවරු රටින් එවනවා, එහත් ඒ අය රජසැප විඳිනවා. හැබැයි ඒ අයට තියෙන ප්‍රශ්න කවුරුත් කතා කරන්නේ. ඒ අය තමයි අද රටේ අපේ ආර්ථිකට විශාල ශක්තියක් දෙන කණ්ඩායමක්. ඒ සෙමිකයෝන්ගේ මම ඉල්ලීමක් කරනවා, ඔබේ ආදරණීය සෙමිකයෝනි මේ රටේ පත් වෙලා තියෙන තත්ත්වෙන් එළියට ගන්නව නම් ඔබ ගන්න රුපිය 1 ඩොලරකවත් විනාශ කර නැතුව අපේ මාතෘභූමියේ නිදාසේ බේරාගන්න. මාතෘභූමියේ තියෙන ප්‍රශ්න වලින් අපේ මාතෘභූමියල තියෙන විශාල ප්‍රශ්නට මුහුණ දෙන්න වෙලා තියෙනවා. ඒක බේරාගන්නව නම් ඔබගේ සෙමිකයෝනි ඔබ ගන්න පඩිවල අපේ ලංකාව විශ්වවිද්‍යාලයේ තියෙන බෙන්ගුවල්ට විශ්වාසයක් තබලා ලබා දීමට කටයුතු කරන්න ඕනේ කියලා ඉල්ලීමක් කරනවා. ඒ වගේම සභාපතිතුමනි අපි ලීක්වාන් ගැන කතා කරුවා, ඒ වගේ මහදිර් මොහමද් ගැන කතා කරනවා. අපි ඇත්තට හදවත් වට එකටද කතා කරන්නේ
නැහැ.
බලය සභාපතිතුමනි විනාඩියක් දෙන්න බලයක් ගන්න ඕනේ කියලා රටේ දියුණුවක් කරපු ලීක්වාන් ගැනත් මහමීද් මහදීර් මොහමද් ගැන කතා කරනවා. හැබැයි වචනවල පමණයි අපි කතා කරුවේ, වැඩවලින් කවදාවත් අපි ඉදිරිපත් කරලා නැහැ. ලීක්වන් කියන කවුද? මිනිසියෙක්. මහදීර් මොහමද් කියන කෙනා මිනිසියෙක්. එයි එතුමාට පුළුවන් නම් ඒ සිංගප්පූර් කියන රට මොනවද වටේම මූදු විතරයි තියෙන්නේ. හැබැයි අපිට ලෝකෙම හැම සම්පත්ම තියෙන ලංකාව දියුණු කරගන්න බෑ අපේ පාලකයෝ විලා තමන්ගේ න්‍යාය පත්‍රයේ ඉදිරියට අරගෙන ඕනේ කියලා කරන වැඩපළිවිල නිසා තමයි මේ රටේ විනාශ කළා තියෙනවා. උදාහරණයක් කියලා මම නැත්නම් අපේ අල්ලපු රට තමයි මාලදීව. මොනවද තියෙන සභාපතිමනි? තනිකර මූද්දේ. මම ඊයේ පෙරද මක්කම ගිහිලා ආවා. ෆ්ලයිට් එක යනකොට 175ක්ම 125ක් තමයි ෆ්ලයිට් එකේ තිබ්බේ. ඉතුරු විනාඩියක් දෙන සභාපති ඉතුරු 75ම ගිහිලා මාලදීව වල තමයි ෆ්ලයිට් එකට නැගේ. ඒ වගේ එනකොට මා වගේ කළු ජාතිකයෝ තමයි හැම එකනම ආවේ. සුද්දලා ඔක්කොම 190ම බැස්සා මාලදීව වල 100% තමයි ලංකාවට ආවේ. එයි අපේ රටේ විනාශ කරලා ඉවරයි. කවුද විනාශ කරුවේ? අපි වාගේ, මා වාගේ, ඔබ වාගේ පාලකයෝ. එනිසා ඔබගේ ඉල්ලීමක් කරනවා, මෙතනින් එහාටවත් රටගෙන හිතලා අපි එකට එකතු වෙලා කටයුතු කරමු කියමින් මට වෙලාව දීපු සභාපතිතුමනි ඔබතුමාට ස්තුතියි.
ස්තුතියි ගරු මන්ත්‍රීතුමා. ගරු සිසිර ජයකොඩි අමාත්‍යතුමා, ඔබතුමාට විනාඩි 12ක කාලයක් තිබෙනවා.
උලස්සනේ ගරු සභාපතිතුමනි, අතිශය වැදගත් විවාදයට එක්ක ලැබීම සතුටක්. විශේෂයෙන් මට පෙර කතා කරපු අපේ ගරු සහෝදර මන්ත්‍රීතුමා සඳහන් කළ කරුණු ඔස්සේම හිතනවා, විශේෂයෙන් අපේ රටේ 2019 වර්ෂයේ සිදු පාස්කු ප්‍රහාරයත් ඉන්පසු කොවිඩ් වදුරත් එක්ක සංචාරක ව්‍යාපාරයේ විශාල පසුබැස්මකට ලක් වුණා. ඉන්පසු මේ සංචාරක ව්‍යාපාරයේ ගොඩනැගිමින් තියෙන අවස්ථාවක තමයි අපේ රට තුළ ඇති වෙච්ච මහ ගැටුම්කාරී ස්වභාවය සංචාරක ක්ෂේත්‍රයේ කඩා වැටීමට හේතු වුණ බව අපි දන්නවා. ඒ නිසා අපේ රටට 2019 පෙර $4 billion වැඩි විදේශ විනිමයක් උපේන මාර්ග අපිට අහිමි වුණා. නිදහසෙන් පස්සේ දීර්ඝ කාල පරිච්ඡේදයේ විවිධ අභියෝග වලට අපි මුහුණ දුන්නා. 71 කැරැල්ල, 88 කැරැල්ල, 30 අවුරුදු යුද්ධය, ඉන්පසු කොවිඩ් උවදුරු, මේ විවිධ අර්බුදත් එක්ක අපි අපේ සමාජ සුබ සාධන වැඩපිළිවෙල ඉදිරියට ගෙනිච්චා. මෙම අයවැය ලේඛනයේ මගිනුත් කරු මුදල් අමාත්‍යතුමා වශයෙන් ජනාධිපතිතුමා ඒ සුබ සාධන කාර්යභාරයේ නොපීරා ඉෂ්ට කරන බව අපි මතක් කරන්න ඕනේ. විශේෂයෙන්ම අධ්‍යාපන සහ සෞඛ්‍ය ක්ෂේත්‍රය දකුණු ආසියාවේ ලෝකයේ දියුණු සම්මත රටවල්වල සම්මට්ටමට අපි ගෙනල්ලා තිබුණ පසුගිය කාල පරිච්ඡේද ක්ෂේත්‍රයේ විශේෂයෙන්ම සාක්ෂරතාවයේ ඉහළ ජනතාවක්, ඉහළ සෞඛ්‍ය සම්පන්න ජනතාවක්, නිදහස් අධ්‍යාපනයත්, නිදහස් සෞඛ්‍ය සේවයත් අපි තවමත් ලබා දෙනවා. ඒ නිසා අපි මේ සුබ සාධන සමාජ කටයුත්ත ඉවත් නොකර ඉදිරියට පවත්වා ගැනීම පිළිබඳව අපේ ප්‍රශංසාව අපි පළ කරනවා. අපි දකිනවා අපි විශාල විදේශ විනිමයේ අර්බුදයක සිටින්නේ. අධ්‍යාපන ක්ෂේත්‍රයේ අති ප්‍රබල දැවන්ත ජයග්‍රහණ අපිට ලබාගත හැකිව තිබියදී අපේ අධ්‍යාපන ක්ෂේත්‍රය අද කොතෙන්ටද ගිහිල්ලා තියෙන්නේ? අපට වඩා පහළ අධ්‍යාපන ක්ෂේත්‍රයේ සමහර තැනත්නම් විදේශ විනිමය උපේන මාර්ග බවට අධ්‍යාපන ක්‍රම ભેදය සම්පාදනය කරන් තියෙනවා. අද ඕස්ට්‍රේලියාව, නව ශ්‍රීලන්තය වගේ රටවල් විදේශිනුවේ ප්‍රධාන උත්පාදන මාර්ගය අධ්‍යාපනයේ බව ඔබතුමා ඉතා පැහැදිලිව දන්නවා. අපි දන්නවා අපේ රටේ සුවිශාල පිරිසක්, විදේශ රැකියාවල නියුතු විශාල පිරිසක් දරුවන් අධ්‍යාපනය සඳහා එම රටවල් වලට කේන්ද්‍ර කර ගන්නවා. ඒ නිසා මෙරටට විදේශ විනිමයේම නවතිනවා. අනිත් පැත්තෙන් නීත්‍යානුකූල සහ නීත්‍යානුකූල නොවන ක්‍රම මත විදේශ විනිමයේ විශාල ප්‍රමාණයක් විදේශවල අධ්‍යාපන ලබන දරුවන් විනිවිද කරන සිද්ධ වෙලා තියෙනවා. ඒ නිසා මේ ඩොලර් බිලියන 3කට වඩා හැංගිච්ච විදේශ විනිමයේ ප්‍රමාණයක් අද අපට අහිමි වෙලා තියෙනවා. පේරාදෙණිය විශ්වවිද්‍යාලය ආරම්භ කරද්දී සායිව ජෙනිස් ප්‍රථම උපකුලපතිවරයා කිව්වා, මේ පේරාදෙණිය විශ්වවිද්‍යාලය වගේ තව විශ්වවිද්‍යාල සිය ගණනක් මේ රටේ හටගනීවි කියලා. අපි දන්නවා අපිට අද ඒ දැනුම පුළුල්කරන්ඩ පෞද්ගලිකාංශයේ සහභාගිත්වය සහිත අධ්‍යාපන ක්‍රමවේදයකට විදේශගත තනත්තන් අපේ රට තුළ අධ්‍යාපනය ලබන්න අවශ්‍ය පහසුකම් සපයන්න අපිට තාම හැකියාවක් ඇත්තේ නැහැ. දැනුම ආයෝජනයන් ලෙස සලකලා විදේශ විනිමය උත්පාදනය කිරීමේ මාර්ගය දකුණු ආසියාවේ සුවිශේෂ කේන්ද්‍රීය අධ්‍යාපන ක්‍රම හි රට විදියට අපිට කරන්න පුළුවන් කමක් ඇතිලා නැහැ. අද වෙනතෙක් ඔබතුමා දන්නවා බංග්ලාදේශය, නේපාලය, ඉන්දියාව වගේ රටවල පවා අපේ සමහර ශිෂ්‍ය අධ්‍යාපනය ලබන ඉතාම කටුක අන්දමින් මෙතරම් උසස් අධ්‍යාපන මට්ටමක් තිබ අපේ රටට ඒ ජයග්‍රහණ ලබා ගන්න බැරි වුණේ ඇයි? එය චෝදනා කළ හැකි කාටද? ඒ පිළිබඳ විවෘත සංවාදයක් අවශ්‍ය වෙනවා. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා කොතලාවල පන්ත ගෙනාවා. ඒ අනුව විශ්වවිද්‍යාල පද්ධතියේ නවීකරණයක් අධ්‍යාපන ශේෂ්ඨයේ පරිවර්තනය කරන්න හැදුවා. ඒ තමයි ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පළවා හැරීම සඳහා වූ අරගලයේ පළවෙනි පියවර. ගුරු සටන ආරම්භුණේ ඒට ජනතාව එකතු වුණේ නැහැ. වෘත්තීය සමිතිය එකතු වුණේ නැහැ. ඉන්පසු වැටුප් වැඩි කිරීමේ සටනයකට ඒකාබද්ධ කළා. ඒ නිසා අපේ රටේ විශ්වවිද්‍යාල පද්ධතිය ඒකාබද්ධ කරගත්ත, නවීකරණය කරගත්ත, විදේශගත විවිධ පුද්ගලයින්ට අපේ රටේ අධ්‍යාපන නිකේතන ගොඩනැගීම තුළින් තමයි අපේ සංවර්ධන උපාය මාර්ගය සකස් කළ යුත්තේ. ඒ සඳහා අපේ රටේ වෘත්තීය සමිති ව්‍යාපාරයත් විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙක් විදියට 1988-89 කාල පරිච්ඡේදයේ අපි අද අපේ ආපස්සට හැරලා කල්පනා කරනවා. ඒ තමයි විශේෂයෙන්ම රාගම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය ආරම්භ කිරීමේදී අපි ඉදිරිපත් කළ ප්‍රතිවිරෝධතාවය පිළිබඳ නැවත වතාවක් අද වැඩිහිටියෙක් ලෙස අපි ප්‍රශ්න කරනවා. අද අපේ රටේ වෛද්‍ය වෘත්තිකයෝ දිහා බලන්න, ඔවුන්ගේ පඩිය රුපියල් 450,000කට වඩා වැඩි වෛද්‍ය වෘත්තිකයෝ, වෛද්‍යවරුන්ගේ වැටුප බිලියන 70කට වඩා වැටුප් ගෙවන්න වැය කරනවා, බිලියන 65කට වඩා අතිකාල් දීමනා ගෙවන්න අපි අපේ වියදම් දරනවා. ඊළඟට ඔවුන්ගේ දරුවන් අද කොහෙද අධ්‍යාපනය ලබන්නේ? පිටරට විශ්වවිද්‍යාලවල අධ්‍යාපනය ලබනවා. නමුත් අද මේ ජාතික වශයෙන් විශ්වවිද්‍යාල පද්ධතිය පුළුල් කරන වැඩපිළිවෙලකට අධ්‍යාපන ශේෂ්ත්‍රයේ පෞද්ගලිකාංශය සමග ඒකාබද්ධ වෙච්ච ජයග්‍රහණ අත්කරදීමේ වැඩපිළිවෙලට අපි එකතු වෙලා නැහැ. අපි තාම පටු සීමාවන් තුල අද තර්ක කරන්න පටන් ගන්න තියෙන්නේ. අපි දන්නවා හෙද සේවය, අපි ආයුර්වේද ශේෂ්ත්‍රයේ බාර අමාත්‍යවරයා විදිහට අපි දන්නවා අපේ ආයුර්වේද රෝහල් වලට හෙදියෝ නැහැ, තෙල් බෙහෙත් ගා ගන්න හෙදියෝ එන්නේ නැහැ. හැබැයි හෙදි ශේෂ්ත්‍රයේ විශාල පුරප්පාඩු තියෙනවා. නමුත් හෙදි අධ්‍යාපනය ලබන්න ආයුර්වේද ශේෂ්ත්‍රයට ඉඩක් ලබා දෙන්නේ නැහැ. ඉඩක් ලබා දෙන්නේ නැහැ. ඒ නිසා විවිධ නිශ්චිත ආයතනයක් පිටවන්න අවසර දෙන්නේ නැහැ. උද්ඝෝෂණ කරනවා, වැඩ වර්ජනය කරනවා. හෙද සේවය සම්බන්ධයෙන් කලා සහ වාණිජාංශයේ අධ්‍යාපනයේ උසස් පෙළ ලැබපු දරුවන්ට ඉඩපස්තාව දෙන්නේ නැහැ. ඒක විද්‍යාංශයට පමණ සීමා කරගෙන තියෙනවා. ඉතින් අද වෘත්තීය සමිති මාපියාවක් විසින් අපේ රට මේ වෙනවා. හැමදේම 225ට බයින එක, හැමදේම පාලකෙයින්ට බයින විදිහේ මේ නිසරු ප්‍රතිපත්තිය වෙනස් කිරීමේ වක්කීම අපිට අද පැවරලා තියෙනවා. අද මහාචාර්යවරු ආචාර්යවරු දේශන පවත්වන රජයට විරුද්ධව, මේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට විරුද්ධව. අපි දන්නවා මහාචාර්යවරුන්ගේ බඩිය 105,000කට වඩා වැඩි. ඔවුන් පාවිච්චි කරන වාහනේ බලන්න, 100,200-300 වාහන පාවිච්චි කරන්නේ, ජපන් වාහන පාවිච්චි කරන්නේ. ගරු මැතිතුමනි, මම පහුගිය මා සති කිහිපය තුළ ඉන්දියාවේ සංචාරක නියුත් වුණා, පෞද්ගලික සංචාරයක්. මං ගියා බිහාර් ප්‍රදේශයට, උත්තර ප්‍රදේශයටත්. ඒ ප්‍රදේශවල ලක්ෂ ගණන් මිනිස්සු, ලක්ෂ ගණන් වාහන, හැබැයි එක විදේශයක නිෂ්පාදනය කරපු වාහනයක් නැහැ. ඉන්දියානු වාහන තමයි ඔවුන් පාවිච්චි කරන්නේ. හැම තැනත්ම ඉන්දියානු වාහනයක්, ඉන්දියාවේ නිෂ්පාදිත වාහනයක් පාවිච්චි කරනවා. අපේ පාර්ත බහල වැස්සාම ලක්ෂ ගණන් වාහන මේක රටකට දරන්න පුළුවන්ද? හැබැයි ඒක දැක දැක වාහන 300-400 වාහනවල යන විශ්වවිද්‍යාල මහාචාර්ය සහ විද්වත් වෘත්තිකයෝ ඒ ඔක්කොම හෙන දේශන පවත්වනවා මේ රටේ ආර්ථිකය හදන හැටි ගැන. ඒ නිසා ඔවුන්ට ෆර්මිට් එක දුන්නේ නැතුනහම රණ්ඩු වෙනවා. වෛද්‍යවරු ෆර්මිට් එක දුන්නේ නැතුනම් උද්ඝෝෂණය කරනවා. හැබැයි ඔවුන්ගේ දරුවන් ටික විශ්වවිද්‍යාලවල, විදේශ රටවල්වල අධ්‍යාපනය ලබා දෙනවා. හැබැයි මන්ත්‍රීවරුන්ට චෝදනා කරනවා. ඒක තමයි මේ රටේ තත්ත්වේ. ඒ නිසා මේ ක්‍රමවේදය වෙනස් කිරීමේ හැකියාවක් කරා අපි ගමන් කළ යුතු වෙනවා. ඒ නිසා අපේ ජීවන ක්‍රමයේ පිළිබඳ බරපතල ප්‍රශ්නයක් අපිට තියෙනවා. මිලියන 800ක ජනතාවක් ඉන්දියාවේ අපිට වඩා පහළ අඩු ආර්ථික තත්ත්වයක වුන් ඉන්නේ. ඔවුන්ගේ ජීවිතේ එක ආහාර වේලකට යන්නේ ඉන්දියානු රුපියල් 20යි. හැබැයි අපේ ආහාර වේලක ක්‍රමවේදය කුමක්ද? අපි දන්නවා ආර්ථික අපහසුතා තියෙන අය ඉන්නවා. එය මොන ආර්ථික අපහසුතා තිබ්බත් අපි සමහර දවස්වල ආහාරය සඳහා වියදම් කරන මුදල බලන්න, අපි හදන නිවසක ස්වභාවය බලන්න, අපේ සමීප රටවල් වල ඉන්න මිනිස්සු හදන ගෙවල් දිහා අප බලමු. ඔවුන්ගේ ජීවනෝපාය ක්‍රම ඉතාම සරලයි. ඔවුන්ගේ ආර්ථිකයට ගැළපෙනවා ඒ ජීවන ක්‍රමය. ඒ නිසා මිනිසුන්ගේ චින්තන මේ වෙනසක් පරිවර්තනයක් අපිට අවශ්‍ය වෙනවා. විශේෂයෙන්ම අපි දන්නවා නිවසේම එළුපැටියෙක් හදාගෙන නිවසේම ඔවුන් ඒ කිරි කර්මාන්තය කරගෙන තමයි ඔවුන්ගේ ජීවිතේ ඉතාම සරල ජීවිතයක් ගත කරන්නේ. අපි අතේ සල්ලි නැ මානසින් යල සුඛෝභෝගී ජීවිතයට ගමන් කරමින් ඉන්නවා. වෘත්තිය සමති ව්‍යාපාරයේ වෛරයේ වපුරෝමින් මේ රට තුල ඇති කරන කිසිම ප්‍රතිසංස්කරණවාදයකට ඉඩ දෙන්නේ නැ. මේ බරපතල ප්‍රශ්නයක්. ඒ නිසා හැමෝම උත්සාහ කරන්නේ සිහින ලෝකවල තනි වෙන්න. හැබැයි මේ මහ පොළොවේ මේ ආර්ථික යථාර්ථය අපි තේරුම් ගත යුතුයි. ඒ නිසා මේකට දොස් කියලා කාටක් බෑ. අපේ ජීවන රටාව, අපේ සිතුම් පැතුම් ක්‍රමය වෙනස් කරන්න ඕනේ. ඒ වෙනස් කිරීමෙන් පමණයි මේ අයවැය ලේඛනයේ යථාර්ථවාදී කරගන්න පුළුවන් වෙන්නේ. චෝදනා කරන්න පුළුවන්, බයින්න පුළුවන්, එහෙම නැත්නම් වෙනත් ආකාරයේ උද්ඝෝෂණ කරන්න පුළුවන්. හැබැයි අපි සියලු දෙනා එක තැනකට එකතු වෙන්න ඕනේ. අපේ ජීවන ක්‍රමය සරල කර ගැනීම, විදේශ විනිමය ආරක්ෂා කර ගැනීම සඳහා විදේශ වලින් කරන ආනයනයන් සීමා කිරීම, අපි තුල අපිට අලෙවි කළ හැකි යම් දෙයක් තියෙනවා නම් ඒ අලෙවි කිරීම. ඒ නිසා මම නම් විශ්වාස කරන්නේ ගුරුවරයෙක් විදියට අපිට අලෙවි කරන්න පුණුවම් වෙන හොඳම දේ තමයි අපේ අධ්‍යාපනය. ඒ අධ්‍යාපන ශේෂ්ත්‍රයේ ජයග්‍රහණ ලෝකෙටම බෙදන්න පුණුවම්. බුදුරජාණන් වහන්සේ ඉන්දියාවෙන් වැඩලා දේශනා කළේ ලෝක සත්‍යයට මේ ධර්මයේ ගෙනියන්න කියලා. මේ ධර්මයේ ලෝකේ පුරා අපිට ගෙනියන්න පුළුවන්. මේ ධර්මයේ අපේ సౌందර්යය අපිට විකුණන්න පුළුවන්. අපේ හෙළවෙදකම අපිට අලෙවි කරන්න පුළුවන්. මේ තා විශිෂ්ට දැනුම් පද්ධතියක්, හර පද්ධතියක් අපිට තියෙනවා. ඒ තුලින් අපේ රටට අනන්‍ය වූ ආර්ථික ප්‍රතිපත්තියක් අපිට ගොඩනගා ගන්න පුළුවන්. ඒ තාක් අපිට රණ්ඩු වීන්න පුළුවන් විතරයි. ඒ නිසා මේ යථාර්ථයට එකඟ වෙමි කියන මතක් කිරීම කරමින් ඔබතුමාට ස්තුතියන්ත වෙන්නේ හඳ වෙනවා.
ස්තුතියි ගරුතුමා. ගරු වේලි කුමාර් මන්ත්‍රීතුමා, ඔබතුමාලා විනාඩි 12ක කාලයක් තිබෙනවා.
ගරු සභාපතිතුමනි, අද ඇත්ත අත්වෙනි අයවැය විවාදයේ අදහස් ප්‍රකාශ කිරීමට අවස්ථාව ලබා දීම පිළිබඳව ස්තුතිවන්ත වෙනවා. ඇත්ත අත්වෙනි අයවැයෙන් 20-23 අවුරුද්දේ මේ රටේ ගමන් මග කුමක්ද කියන එක ඉදිරිපත් කරලා තියෙනවා. අපි 20-23 ගොඩ යනවද නැත්නම් අපි මෙතනින් පාලට යනවද කියන එක මේ ලියවිල්ල අරා තීරණය වෙන්නේ. ඉතින් අද අපි බලන්නට ඕනේ ඉතාමත් දුෂ්කර වූ අභියෝගාත්මක අවස්ථාවක ඉදිරිපත් කරපු අයවැයක්. මම හිතනවා මේකේ තියෙන ඉලක්කම් පිළිබඳව අපි විවාද කිරීමෙන් ඵලයක් තියෙනවා කියලා මම හිතන්නේ. මේ වැනි අයවැයක් කරී ඉදිරිපත් කිරීමට පුළුවන් වීම පිළිබඳව අපි වර්තමාන ජනාධිපතිවරයා, එහෙම නැත්නම් මුදල් අමාත්‍යවරයාට අපි දොස් කියන එකේ තේරුමක් නැහැ කියන ස්ථාවරයේ මං ඉන්නේ. විශේෂයෙන්ම අපි බලන්නට ඕනේ මේ අයවැය තුල වර්තමානයේ තියෙන රටේ දැවෙන ප්‍රශ්නවලට උත්තර තියෙනවද, වර්තමානයේ තියෙන රටේ තියෙන දැවෙන ප්‍රශ්නවලට 20-23 අපිට යම්කිසි විසඳුමක් හොයා ගන්නට අවස්ථාව මේක තුල තියෙනවද කියන එක අපි බලන්න ඕනේ. මෙතෙන්දී විශේෂයෙන්ම කියන්නට ඕනේ අද රට තුල තියෙන ප්‍රධානම ප්‍රශ්නය දරිද්‍රතාවය පවටි. අද දුප්පත්කම දවසෙන් දවස ඉහළ යනවා. අපි දන්නවා දැන් ඒක 3 ගුණයකට පත් වෙලා තියෙන්නේ. සාමාන්‍යයෙන් රට තුල තිබ්බ සාමාන්‍ය 108 කියන පවටි රේට් එක අද වෙනකොට 123 124කට පමණ ඉහළ ගිහිල්ලා තියෙන්නේ. ඒත් විශේෂයෙන්ම කියන්න ඕනේ වතුකරේ ස්ටේට් සෙක්ටර් එකේ මේ දරිද්‍රතාවය, එහෙම නැත්නම් පවටි රේට් එක අද අපි ගත්තාම 153කට අධික ප්‍රමාණයක් බව ලෝක බැංකුව මගින් වර්ල්ඩ් බැංක් එකෙන් මේ පිළිබඳව දත්ත ඉදිරිපත් කරනවා. එතකොට අපි එන අවුරුද්ද වෙනකොට මේ දරිද්‍රතාවයෙන් පල්ලයට එන්න, දුප්පත්කම අඩු කරගන්න අපිට මේක තුල විසඳුමක් තියනවාද කියන එක බලන්න ඕනේ. එහෙම විසඳුමක් ලැබෙනවා නම් අපි මේ රට තුල නිෂ්පාදනය කියලා දාගන්න ඕනේ. නිෂ්පාදනය කියලා දාගත්තා නම් තමයි අපේ මුදල රුපියල ශක්තිමත් කරන්න පුළුවන්. අද වෙනකොට උද්දමනය ගත්තාම ආහාර උද්දමනය අපි ගත්තාම 100% විහාර උද්දමනය 85.6 කියන තත්වයකට ගිහිල්ලා තියෙනවා. සාමාන්‍ය රටේ උද්දමනය ඉන්ෆ්ලේෂන් රේට් එක 8%කට පමණ ගිහිල්ලා තියෙනවා. ඒතකොට මුදල ශක්තිමත් කරගන්න මේ උද්දමනය අඩු කරගන්න නිෂ්පාදනය ඉහළ දාගන්න මේ අයවැය අරා යෝජනා තියනවාද කියන එක තමයි අපි බලන්නට ඕනේ. අපේ ආදායම් මාර්ගය පිළිබඳ මේ කතාව ඉදිරිපත් කරනකොට මුදල් අමාත්‍යතුමා ජනාධිපතිතුමා කිව්වා. ඒකේ පළවෙනියෙන්ම එතුමා සඳහන් කරේ අපේ ප්‍රධාන විදේශික ආදායමෙන් ඩොලර් ටික උපයා ගන්න ආදායමෙන් වැවිලි කර්මාන්තය එහෙම නැත්නම් තේ කර්මාන්තය ප්‍රධානම දේ. නමුත් අවාසනාවන්ත විදියට මේ අයවැය තුල අපි දකිනවා මේ අයවැය තුල කතා කරනවා පොල් වගාව වැඩි දියුණු කිරීම පිළිබඳව, ඒ වගේම සිනමන් වගාව වැඩි දියුණු කර ගැනීම පිළිබඳව මේකේ සාකච්ඡා කරනවා. ඒ පමණක් නෙවෙයි කංසව වගා කිරීම පිළිබඳවත් මේක තුල සාකච්ඡා කරනවා. ඒ වුණාට අපේ පාරම්පරික අපේ රටට ස්ථාවර ඩොලර් ප්‍රමාණය ගෙනත් දෙන තේ කර්මාන්තය පිළිබඳ මේකේ මොනවද තියෙන්නේ? මේකේ තියෙන්නේ තේ කර්මාන්තය පිළිබඳ එක දෙයයි. අපනයන කුෂිකර්ම සඳහා ඉඩම් ලබා දෙනවා. අපනයන කුෂිකර්ම සඳහා ඉඩම් කොහෙද ලබා දෙන්නේ? ජනතාවතු සංවර්ධන මණ්ඩලය, ඒ වගේම SLSPC එක, ඒ වගේම LRC ඉඩම් කියන එක පැහැදිලිවම කියනවා. මම ආණ්ඩුවනේ මේ සභාවෙන් මේ අමාත්‍යවරුන්ගෙන් ආණ්ඩුවනේ අපනයන කුෂිකර්ම වගාව තේ ඔලට සාපේක්ෂකව අපනයන ආදායමක් ලබා ගන්න පුළුවන් අපනයන කුෂිකර්මයක් මොකද්ද තියෙන්නේ? අපි දන්නවා පෞගේ අවුරුදු 150 කාලය තුල නැත්නම් අපි නිදාස ලැබපු කාලේ ඉඳලා අද වෙනතුරු කිසිම අවස්ථාවක තේ ඔලට ලෝකයේ තියෙන ඩිමාන්ඩ් එක නැති වෙලා නැහැ. තේ දළු ටික එහෙම නැත්නම් අපි නිෂ්පාදනය කරන තේ ටික කිසිම කාලයකදී අපතේ ගිල්ලන එහෙම නැත්නම් ඒකට මාකට් එකක් නැති වෙලා නැ. ඒක කණිග තෙල් වලට තියෙන මාකට් එකට සමානයි කියලා කියන්න පුළුවන්. කණිග තෙල් ගන්න එක තමයි අද ඩොලර් වලින් විතරක් සිදු වෙන්නේ. ඒ වගේම ඒකට සමාන ඔබ තියෙන නිෂ්පාදනයක් තමයි මේ තේ කර්මාන්තය කියන එක. එතකොට දැන් මොකද කියන්නේ? අපනයන කුෂිකර්ම දිරිමත් කරන්නට මේ තේ වගා කරන ඉඩම් ලබා දෙනවා මේ වෙනත් කර්මාන්ත වලට. වෙනත් කර්මාන්ත වලට. එතකොට කොහොමද රටේ තියෙන ප්‍රධානම ආදායම ගන්න පුළුවන් ඒ තේ වගාව අපි වැඩි දියුණු කිරීම සඳහා යෝජනා මෙතන ඉදිරිපත් කරනවට වෙනුවට ඒ තේ වගා කරන ඉඩම් ටික අපි වෙනත් දේවල් වලට වෙනත් කුෂිකර්ම අපනයන කුෂිකර්ම භෝග මොනවද තියෙන්නේ? ඔය තරම් ලෝකයේ ඩිමාන්ඩ් එකක් තියෙන අපනයන කුෂිකර්ම භෝග මොනවද තියෙන්නේ? ඒ සඳහා තියෙන සැලසුම මොකද්ද? මේක තියෙන්නේ දේශපාලන ඇජෙන්ඩා එකක් තියෙන්නේ. මේ තියෙන ඉඩකඩම් ටික බෙදලා දෙන්න ඕනේ. මේ දේශපාලන ඇජෙන්ඩා එකක් තියෙන්නේ. මේක තමයි දිගින් දිගටම කරගෙන ආවේ. මේක තමයි දිගින් දිගටම වත්තේ ජීවත් වෙන එහෙම නැත්නම් මේ වැවිලි කර්මාන්තය සඳහා නියෝජනය කරන අපි හැම විටම තේගා රකගන්නට අපි සටන් කරා. අපේ ජනතාව තේගා රකගන්නට සටන් කරා. ඒ වුණාට ප්‍රදේශයේ ඉන්න දේශපාලඥයෝ වෙන්න පුළුවන්, මේ ඉන්න ප්‍රතිපත්ති අධන කට්ටිය වෙන්න පුළුවන්, එහෙම නැත්නම් මේ රට තුල ඉන්න නිලධාරිවරු වෙන්න පුළුවන්. ඔය හැම වෙලේම මේ වැවිලි කර්මාන්තයේ තියෙන ඉඩම් කෑල්ල මොනවාරි එකට ගන්න ඕනේ. ග්‍රවුන්ඩ් එකක් හදන්න ඕනේ, එහෙම නැත්නම් ඒකේ ක්ලබ් එකක් හදන්න ඕනේ, එහෙම නැත්නම් රෙස්ටුරන්ට් එකක් හදන්න ඕනේ, එහෙම නැත්නම් පන්සලක් හදන්න ඕනේ, මේ නැත්නම් පුනරුත්ථාපන කඳවුරක් හදන්න ඕනේ, මේක උදුර ගන්න ඕනේ. මට නම් මේ සභාවට යෝජනා කරන්න තියෙන්නේ සම්පූර්ණයෙන් තේ ගස් ටික අයින් කරලා දාන්න. එතකොට ජනතාව අපේ ජනතාව වෙනත් ක්‍රමයකින් තමන්ගේ ජීවනපාය ඉහළ නංවත් මේක සම්පූර්ණයෙන්ම ඉවත් කරලා දාලා ඔය කියන අලුත් අපනයන කුෂිකර්ම භෝග මේකේ වගා කරන්න තමයි තියෙන්නේ. එහෙනම් මම කියන්නේ මේක ඉතාමත් මේ රටේ ඉන්න මේ ප්‍රතිපත්ති සකස් කරන මේ කණ්ඩායම් මේ පිළිබඳව ඉතාමත් වගකීමෙන් බලන්නට ඕනේ. දෙවනුව අපි ගත්තාම අපිට ඉක්මලටම ඩොලර් ටිකක් ලබා ගන්න තියෙන එක තමයි දෙවනුව විදේශ ප්‍රේක්ෂණ. foreign remittance. Foreign remittance tika kapi laba gannata videsha gata vena jobs tika kapi laba gannata me ayavaya thula apita inna ape servakeyonge ema naththam ape labor force eke skill ekak api wedi karagannone e sandaha u technical college walata e sandaha u technical side ekata eka wedi diunu karaganeema pilibandawa meke rujiva kisima adasak ඉදිරිපත් කරලා නැහැ. ඊට පස්සේ තියෙන්නේ අපිට tourism එක. ඒ tourism එක ගත්තත් tourism එක සඳහා හරි පදනමක් මේක ඉදිරිපත් කරලා තියෙනවද කියන එක. මෙතෙන්දී ගොඩාක් දුරට කතා කරන්නේ වැය පිළිබඳව කතා කරනවා හැමෝම. මේ වියදම පිළිබඳව කතා කරනවා. මේකට වැඩි මේකට අඩුයි කියලා. මම නම් කියන්නේ අපේ ආදායම වැඩි කරගන්න පිළිබඳව වැඩි වැඩියෙන් අපි කතා කරන්නට ඕනේ. මම ආනවා මේ ඇමතිතුමාලගෙන්. සෑම අමාත්‍යාංශම ඇමතිවරයා ආරෝපු ගමන් බලන්නේ තමන්ගේ අමාත්‍ය ආංශයට වැය කරන්න කොච්චර මුදල් තියෙනවද වැය කරන්න කොච්චර මුදල් තියෙනවද කියන එක බලන්නේ සමහර අමාත්‍යාංශ තියෙනවා සේවා ලබා දෙන්නේ හරි වැය කරන්න බලනවා ඒ වුණාට අමාත්‍යාංශ තියෙනවා වෙළඳ සම්බන්ධ වූ ඒ කියන්නේ අපි ප්‍රොෆිට් එකක් හොයන්න පුළුවන් අමාත්‍යාංශ තියෙනවා ඒ අමාත්‍යාංශ වලත් බලන්නේ වැය කොච්චර තියෙන්නේ කොච්චරද වියදම් කරන්න තමන්ට තියෙන්නේ මම ආනවා මේ ඉන්න අමාත්‍යවරුන්ගෙන් ඔබතුමාලට එන අවුරුද්ද පිළිබඳ වැඩසටහනක් තියෙනවද ඔබතුමාට කොන්ද කෙලින් තියාගෙන අවිල්ලා කියන්න පුළුවන්ද මගේ අමාත්‍යාංශයේ එන අවුරුද්ද වෙනකොට මම මෙච්චර මිලියනක් ලාභයක් හොයලා දෙනවා එහෙම නැත්නම් මම මේක දාලා ගෙදර යනවා කියලා කොන්ද කෙලින් තියාගෙන කියන්න පුළුවන් අමාත්‍යවරු කී දෙනෙක් දෙන්නේ මම දන්නවා කිසිම වැඩපිළිවෙලක් කිසිම අමාත්‍යවරයෙක් ගාව නැහැ ඔය දන්නවා අපි පෑදිලිව දන්නවා දැන් අමාත්‍යාංශයක් ගත්තාම අමාත්‍යවරයාගේ වාන ලේකම්වරයාගේ වාන අමාත්‍යාංශයේ ඉන්න ඒ නිලධාරිවරුන්ගේ වගේම තමන්ගේ පුද්ගලික
තව විනාඩි දෙකක් කාලයක් තිබෙනවා
තමන්ගේ පුද්ගලික කාර්ය මණ්ඩලයේ තියෙන වාන ඔක්කොම ගත්තාම වාන 20ක් 25ක් පාවිච්චි කරනවා කමන්න තවත් වාගෙන දෙක තුනක් උනත් අරගන්න ඒ වුණාට ඔබතුමාලාගේ වැඩපිළිවෙල මොකද්ද ඔබතුමාලා අසාර්ථක නම් දාලා යන්න ඕනේ අසාර්ථක වෙනවා ඒත් ඇදගෙන යනවා අසාර්ථක වෙනවා ඒත් ඇදගෙන යනවා අසාර්ථක වෙනින් දාලා යන්න ඕනේ ඒ ලැජ්ජාව කියන එක මේ රට තුල ඉන්න මේ දේශපාලඥයන්ට නැති වෙලා තියෙන හැකියාව නැත්තම් හැකියාව තියෙන අනිත් පාර්ශවයට මේක ලබා දෙන්න ඕනේ එඳා ආදායම වැඩි කර ගැනීම පිළිබඳ සාකච්ඡා වැඩි වැඩියෙන් කරන්නට ඕනේ මේ පිළිබඳ අභියෝගය බාරගන්න තව ඕනනම් අමාත්‍යාංශ දෙන්න ඒකට ඒ අමාත්‍යවරු රටට අම්බු කරලා දෙන්න ඕනේ ඩොලර් ටික ගේන්න ඕනේ ප්‍රතිඵලයක් ලබා දෙන්න ඕනේ ඒක පිළිබඳව අපි වැඩිපුර සාකච්ඡා කරන්න ඕනේ කියන එක මම කියනවා විශේෂමாக இந்த வரவு செலவு திட்டத்திலே மலையகத்தினுடைய எங்களுடைய சமூகம் தொடர்பாக இங்கே முன்வைக்கப்பட்டிருப்பது ஒரே ஒரு விடயம்தான் அது இந்த தேயிலை பயிரிடப்படுகின்ற நிலங்களை வேறு ஏற்றுமதி பயிர்களுக்காக நாங்கள் ஒதுக்கி வழங்க வேண்டும் என்பது மட்டுமே இருக்கின்றதே ஒழிய வேறு எந்த ஒன்றும் இதிலே இல்லை ஆகவே இங்கே இருக்கின்ற தலைவர்கள் இந்த தேயிலை பயிர்தான் இந்த நாட்டுக்கு பிரச்சனை என கருதுகின்றார்களாக இருந்தால் அதனை முற்றாக அழித்து விடுங்கள் அது அப்போது நிம்மதியாக எங்களது மக்கள் வேறு துறையிலே சென்று தங்களை வளர்த்துக் கொள்ளக்கூடிய ஒரு நிலைமை ஏற்படும் உலக வங்கி சொல்கிறது யூனிசெப் நிறுவனம் சொல்லுகின்றது அதே போல பல்வேறு அமைப்புகள் சொல்லுகின்றது இன்றைக்கு மலையக பெருந்தோட்டத்திலே இருக்கின்ற அரைவாசியானவர்கள் வறுமை நிலைக்கு தள்ளப்பட்டு ஒருவேளை உணவை உண்ண முடியாமல் இருக்கின்ற நிலைமையிலே இங்கே இந்த வரவு செலவு திட்டத்தில் அதற்கு என்ன விடை கூறியிருக்கின்றார்கள் என்றால் ஒன்றும் இல்லை வெற்றாக இருக்கக்கூடிய நீங்கள் பட்டினியிலே இருந்து நீங்கள் செத்து மடியுங்கள் என்ற நிலைமையை தான் இது எடுத்து காட்டுகின்றது என்பதை நாங்கள் கவலையோடு கூற வேண்டியிருக்கின்றது ஆகவே இது தொடர்பாக இந்த நிலைமை தொடர்பாக இன்றைய அரசாங்கம் இதைவிட கூடுதல் அக்கறை செலுத்த வேண்டும் இந்த வரவு செலவு திட்டத்தின் மூலமாவது ஒரு புத்தெழுச்சி இந்த நாட்டிலே ஏற்படுவதற்கு இங்கே இருக்கக்கூடியவர்கள் உண்மையாக இதய சுத்தியோடு பங்களிக்க வேண்டும் என கேட்டு விடைபெறுகின்றேன் நன்றி
சுதி கரு மந்திரிதுமா கரு தாரக பாலசூரிய மந்திரிதுமா ஒதுமாட வினாடி 12க காலையாக திபெறும்
ஸ்துதி மூலாசரடு மந்திரிதுமனி මගේ මේ 77 වෙන අවය ගැන මගේ අදහස් ඉදිරිපත් කරන්න පෙර මං හිතන්නේ අපේ වේලකුමාර මන්ත්‍රීතුමා ඒ සමහර චෝදන අපමණයක් ඉදිරිපත් කරා ඒ වැඩ පිළිතුරු දීලා හිටියනම් හොඳයි කියලා මං විශ්වාස කරනවා මං හිතන්නේ එතුමා මෙතනදී යම්කිසි වැරදි අර්ථකථනයක් ඉදිරිපත් කරන්න හැදුවා මේ තේවතු ගිහිල්ලා ඒ දේශපාලන වමනා කමකට එක එක්කෙනාට බාර දෙන්න යනවා කියලා. මෙතනදී ඒ ජනාධිපතිතුමා ඒ අයවැයේදී ඉදිරිපත් කරලා තිබෙන්නේ අපි දන්නවා තේවතු දිහා බැලුවත් ඒ වැඩියෙන්ම ඒ ප්‍රොඩක්ටිව් එකක් ප්‍රොඩක්ටිවිටි එකක් තිබෙන්නේ ඒ කුඩා තේවතු හිමියන්ට. ඒකෝර ඒ වගේම ඒ රාජ්‍ය තේවතුත් අන්ඩර් යුටිලයිස් නැත්නම් ඒ හරියට ඒකෙන් ඵලදායක් එන්නේ නැති තේවතු තිබෙනවා. මෙව තමයි ඒ ඒ ලීස් එකකට හරි දීලා මේකෙන් ඊට වඩා හොඳ ප්‍රොඩක්ෂන් එකක් බලා ගන්න තමයි මෙතනදී ඒ අදහස් කරලා තිබෙන්නේ. කෙසේ වෙතත් මං හිතන්නේ ජනාධිපතිතුමාට මේ අවස්ථාවේදී මං මගේ සුභාසින්සන් මම ප්‍රකාශ කරන්න කැමතියි. මේ වේල කුමාර මන්ත්‍රීතුමා පැවසු වන්දනටම මේක ඒ හොඳ වෙලාවක් නෙවෙයි අයවැයක් ඉදිරිපත් කරන්න. ඉතාම අමාරු පරිත්‍යාග කාලයක් තමයි අපි මේ ගත කරන්නේ. මේකට ඒ ජනාධිපතිතුමාගෙන් යම්කිසි පණිවිඩයක් දුන්නා නම් මම දැක්කේ මූලික පණිවිඩය තමයි අපි යම්කිසි මට්ටමකට වෙනස් වෙන්න ඕනේ කියලා. දැන් අපි ඒ නිදහස ලැබිච්ච දවසේ ඉඳන් මොනවද කරේ? අර සුබ සාධන ආර්ථිකයකට තමයි අපේ ජනතාවත් ඒ වගේම අපේ දේශපාලනය පුරුදු වුණේ. සමහර වෙලාවට අපිට ඒ 40ක් ඉස්සෙල්ලා යම්කිසි වාමාංශික ආභාෂයක් තිබෙන්න ඇති. නමුත් ඒ වාමාංශික ආභාෂයක් තිබුණත් අපි මොකද්ද කරේ? අර අමාත්‍යංශයක් තිබෙනවා නම් ඒ අමාත්‍යංශයට අපේ ඒ ආසනේ දිස්ත්‍රික්කයේ ඉන්න ඒ රැකියා ටික අපි දුන්නා. ඒ වගේම අපි විදුලිය දුන්නා නම් ඒ සම්පූර්ණයෙන්ම විදුලිය නිෂ්පාදනය කරන්න ගිය ගානට නෙවෙයි අපි විදුලිය දුන්නේ. ඊට වඩා අඩු ගානකට අපි දුන්නා. ඒ වගේම අපි වතුර ටික දුන්නා නම් ඒ වතුර ටික නිෂ්පාදනය කරන්න ගිය ගානට නෙවෙයි අපි දුන්නේ. ඊට වඩා අඩු මිලකට අපි දුන්නා. ඒ වගේම අපි තැපෑල දිහා බැලුවා නම් කෝච්චි දිහා බැලුවා නම් මේ ප්‍රතිපත්තියමයි අපි ඒ අවුරුදු 70 ගානක් අපි අනුගමනය කරේ. යම්කිසි දෙයක් නිෂ්පාදනය කරන්න ප්‍රමාණයකට වඩා අපි අඩු ගානකට තමයි අපි ජනතාවට දුන්නේ. ඒක තමයි මම මේ මෙතනදී අදහස් කරන්නේ මේ සුබ සාධන ආර්ථිකය කියලා. මොකද මෙතනින් යම්කිසි විදියකට අපි වෙනස් වෙන්න ඕනේ. ඒ වගේම මේ සුබ සාධන ආර්ථිකයෙන් දේශීය ඒ ආර්ථිකය අපි ආරක්ෂා කරන්න ඕනේ කියලා අපි සමහර සීමා දැම්මා. ඒ වගේම අපි සමහර කට්ටියට ඒ ලයිසන් දුන්නා, සමහර කට්ටියට ඔය කෝටා දුන්නා, සමහර කට්ටියට පර්මිට් දුන්නා. හැබැයි අපි අර වෙනද පොලක් නිෂ්පාදනය කරන්න අපි මෙතනදී උත්සාහයක් දැරුවේ නැහැ. අර මෑතකදී මම කියපු පොතක තිබෙනවා ඒ ලෝකයේ හිටපු පෝසත්ම ධනපතියෝ දෙන්නෙක්ව යම්කිසි විදිහකට සංසන්දනය කරලා තිබෙනවා. එක්කෙනෙක් ඇමරිකාවේ හිටපු ඒ බිල් ගේට්ස් කියන ඒ ධනපතියා, අනික් එක්කෙනා ඒ මැක්සිකෝවේ හිටපු කාලෝ ස්ලිම් කියලා ඒ ධනපතියා. මේ දෙන්නාම ලෝකයේ පෝසත්ම පුද්ගලයා හැටියට යම්කිසි කාලයකට ඒ කට්ටිය හිටියා. නමුත් මේ දෙන්නා දිහා සංසන්දනය කරලා බැලුවොත් එහෙම මොකද අපිට ලොකු වෙනසක් තිබෙනවා. අර බිල් ගේට්ස් කියන පුද්ගලයා යම්කිසි දෙයක් නිර්මාණය කරලා ඒ ලෝකයකට අලුත් දෙයක් දුන්නා. ඒ වගේම අර කාලෝ ස්ලිම් කියන ඒ මෙක්සිකෝයේ ඉන්න ඒ කෝටිපතියා එහෙ තිබිච්ච දේශපාලනඥයන්ට යම්කිසි විදිහකට මුදල් දීලා ඒ තිබිච්ච රාජ්‍ය ආයතන ටික අඩු මුදලට අරගෙන ඊන් පස්සේ ඒවා වැඩි ගානකට විකුණලා විශාල පොහොසත් පුද්ගලයෙක් වුණා. ඒකට දැන් අපි ඒ රාජ්‍ය ආණ්ඩුවක් හැටියට ගිය අවුරුදු 73 දියා බැලුවොත් එහෙම අපි කොයි වගේ පුද්ගලයන්ද නිෂ්පාදනය කරේ? අපි ඒ ගැන පොඩ්ඩක් යම්කිසි විදිහකට අපි කල්පනා කරන්න උවමනාවක් තිබෙනවා. මම හිතන්නේ බහුතරයක් අපි ඒ ව්‍යාපාරිකයෝ නිෂ්පාදනය කරා නම් ඒ නිෂ්පාදනය කරේ අර කාලෝ ස්ලිම් කියන ඒ පුද්ගලයාගේ වගේ ඒ ව්‍යාපාරිකයෝ තමයි අපි මෙතනදී නිෂ්පාදනය කරේ. ඒ වගේම අපි මෙතනදී අමතක කරන්න බැරි කාරණාවක් තිබෙනවා. ඒ තමයි හුඟක් කට්ටිය හිතනවා දැන් අද පෝලිං අඩු නිසා, එහෙම නැත්නම් ඉන්ධන තිබෙන නිසා අපි මේ ආර්ථික තත්වෙන් දැන්ටම අපි ඔලු උස්සලා ඉවරයි කියලා. නමුත් මේ මෙතනදී පැහැදිලිව අපි කියන්න කැමති තාම අපි මේ ආර්ථික තත්වෙන් අපි ඔලු උස්සලා නැහැ. ඒ වගේම මේක තව උග්‍ර වෙන්නත් බොහෝ දුරට ඉඩකඩ තිබෙනවා. අපි ඒ දේශපාලන සහ ආර්ථික ප්‍රතිසංස්කරණ හරි වෙලාවට අපි කරේ නැත්තම් අපිට අර ඉංග්‍රීසියෙන් කියනවා නම් අපේ ඉන්ස්ටිටියුෂනල්ස් අපි අනිවාර්යයෙන්ම වෙනස් කරන්න උවමනාවක් තිබෙනවා. අපේ ආයතන වෙනස් කරන්න උවමනාවක් තිබෙනවා. ඒ වගේම අපේ ඒ තිබෙන ස්ට්‍රක්චර් එක වෙනස් කරන්න මෙතන උවමනාවක් තිබෙනවා. දැන් අපි බදු ප්‍රතිපත්තිය දිහා විතර කල්පනා කරලා බලන්නකෝ. 1980 විතර වෙනකොට, 79-80 විතර වෙනකොට අපේ දළ ජාතික නිෂ්පාදනයේ 129%, 128% වගේ අපේ බදු ප්‍රතිශතයක් තිබුණා. දැන් මේක 100%ට වගේ අඩු වෙලා තිබෙනවා. ඒ ප්‍රතිශතයක් හැටිය බැලුවොත් එහෙම ලෝකයේ තිබෙන ඒ අඩුම බදු ප්‍රතිශතයක් පාවිච්චි කරන ඒ රටවල් 10න් එකක් හැටියට ලංකාව දැන් පත් වෙලා තිබෙනවා. ඒකට අනිවාර්යයෙන්ම සීළු දෙනාම ඒ තේරුම් ගන්න වෙනවා. අපිට මෙතනදී බදු වැඩි කරන්න වෙනවා කියලා. හැබැයි නිකම් බදු වැඩි කරොත් එහෙම මොකද්ද වෙන්නේ? දැන් අපි ජනතාවෙන් ගිහිල්ලා කිව්වොත් එහෙම අපි බදු වැඩි කරනවා කියලා මොකද්ද කියන්නේ? ඒ කට්ටිය කියන්නේ ඒ බදු වැඩි කරාට වැඩක් නැහැ. ඒ කට්ටිය ඒ වියදම් කරන බදු වලින් ඒ ප්‍රයෝජනයක් හම්බ වෙන්නේ නැහැ කියලා. ඉතින් අන්න ඒ හින්දා තමයි අපිට මෙතනදී දේශපාලන ප්‍රතිසංස්කරණත් ඒ වගේම ආර්ථික ප්‍රතිසංස්කරණත් දෙකම එකට අපිට ගිනියන්න වෙන්නේ. ඒ බදු වැඩි කරනවා නම් මමත් විශ්වාස කරන දෙයක් තමයි අපි ওই දූෂණ අවම කරන්න තිබෙන ඒ යම් කිසි විදිහකට ඒ නීතිමය රාමුව අපි මෙතනදී ශක්තිමත් කරන්න තිබෙනවා. දැන් අපි දැක්කා දැන් අපේ විපක්ෂයේ ඉන්න මන්ත්‍රීවරු ගිය ආණ්ඩුවේදී ඔය sugar scam එක sugar scam එක ගැන කතා කරා. ඒ වගේම ඊට ඉස්සෙල්ලා තිබිච්ච ආණ්ඩුවේදී ඔය bond scam එක ගැන කතා කරා. මේ මොන scam එක වුණත් ඒ මොකද්ද මූලස්න අඩු මන්ත්‍රීතුමා ඇත්තටම වෙලා තිබෙන්නේ ඒ යම් කිසි වරප්‍රසාද තිබෙන කණ්ඩායමකට තොරතුරු ප්‍රමාණයක් එනවා ඉදි අනික් කට්ටියට එන්නේ ඉස්සෙල්ලා. ඒ තොරතුරු වලින් මේ කට්ටිය අසාධාරණ ප්‍රයෝජනයක් ගන්නවා. එහෙමනම් මෙම රට වෙනස් කරන්න නම් මෙන්න මේ සිස්ටම් එක අපි අනිවාර්යයෙන්ම වෙනස් කරන්න ඌමනාවක් තිබෙනවා. ඒ වගේම දැන් ඒ ජනාධිපතිතුමාගේ ඒ කතාවේදී එතුමා පැහැදිලි කරලා කිව්වා අර අපේ ඒ සෝෂල් මාකට් ඉකොනොමි එක තමයි අපි යන්නේ කියලා. එහෙම නැත්නම් සමාජ වෙළඳපොළ ක්‍රියාදාමයකට තමයි යන්නේ කියලා. දැන් මේ සමාජ වෙළඳපොළ මේක රටවල් කීපයක් පාවිච්චි කරලා තිබෙනවා. 1949 ඒ ජර්මනියේ තමයි ඉස්සෙල්ලාම පටන් ගත්තේ ක්‍රිස්තියන් ඩෙමොක්‍රටික් යූනියන් කියන ඒ පක්ෂෙන්. හැබැයි මේක අපේ මේ අයවැයෙන් පස්සේ අපේ අර තේ සංග්‍රහයත් යද්දී මට ඒ ආසියාවේ සමාජවාදී රටක ඉන්න තානාධිපති කෙනෙක් කතා කරලා කිව්වා දැන් ජනාධිපතිතුමාක් පැවසුවා ඔය කට්ටිය සමාජීය වෙළඳපොළ ආර්ථිකයට තමයි යන්නේ කියලා. අපේ රටෙත් තිබෙන්නේ සමාජීය ආර්ථික වෙළඳපොළක් කියලා. එහෙමනම් මේක මේ ධනවාදී රටවල්වලත් තිබෙන්න පුළුවන්, ඒ වගේම සමාජවාදී රටවල්වලත් තිබෙන්න පුළුවන්. මේකේ ලොකු අර ස්පෙක්ට්‍රම් එකක් තිබෙනවා. හැබැයි මෙතනදී ඒ වැදගත්ම දේ තමයි මේ ප්‍රතිපත්තියේදී අපි තේරුම් ගන්න ඕනමාවක් තිබෙනවා. මේ වෙළඳ පොළවල් වලින් තමයි ඒ හොඳම විදියට අර රිසෝස් ඇලොකේෂන් එකක් එහෙම නැත්නම් රිසෝස් ඇලොකේෂන් එකක් වෙන්නේ. ඒ නිසා අපි මේ වෙළඳ පොළවල් අපි වර්ධනය කරන්න ඕනමාවක් තිබෙනවා. නමුත් ඒ වෙළඳ පොළවල් වලට අපි නීති රීති ගේන්න ඕනමාවකුත් තිබෙනවා. ඒ නීති රීති වලින් ඒ සමාජයේ යම් කිසි පිරිසකට ඒ අඩු ආදායමක් තිබෙනවා නම් ඒ කට්ටියට අපි ඒ කට්ටියව ආරක්ෂා කරගන්න අපිට වැඩපිළිවෙලක් අපිට ක්‍රියාත්මක කරන්න උවමනාවක් තිබෙනවා. ඒ වගේම අපේ යම්කිසි විවෘතභාවයකුත් තිබෙන්න ඕනේ. දැන් මේ අයවැය ගෙනාවටම මේවා වෙනස් වෙන්නේ නැහැ. එක පැත්තකින් අපේ ඒ කම්කරු නීති වෙනස් කරන්න උවමනාවක් තිබෙනවා. ඒ වගේම අපේ අර රාජ්‍ය ව්‍යාපාර අපි ප්‍රතිවිහිවගත කිරීමක් කරන්න උවමනාවක් තිබෙනවා. ඒ වගේම අර මම ඉස්සෙල්ලා පැවසු වන්දමටම අපි මොකක් හරි දෙයක් අපි විකුණනවා නම් ඒකට කොස්ට් ප්‍රයිසිං එකක් එහෙම නැත්නම් ඒ වියදම් කොච්චර යනවාද කියලා අපි ඒක ගණන් හදලා අපි ඒ මිල දෙන්න උවමනාවක් තිබෙනවා. ඒ වගේම ඒ රෙඩ් ටේප් එහෙම නැත්නම් අපි මොකක් හරි ආයතනයකට ගියාම අර පර්මිට් ගන්නද ඒ ගන්න තිබෙන අවසර අපි මෙතනදී පුළුවන් තරම් ඉක්මන් කරන්න උවමනාවක් තිබෙනවා. ඒ වගේම අපේ ඩිජිටලයිසේෂන් එහෙම නැත්නම් තොරතුරු තාක්ෂණ පැත්තට ගිහිල්ලා අපේ ඒ එෆිෂන්සි එක වැඩි කරන්නත් මෙතන උවමනාවක් තිබෙනවා. ඉතින් මම හිතන්නේ මේ පසුබිම අපි අනිවාර්යයෙන්ම ඇති කර ගන්න උවමනාවක් තිබෙනවා. ඒව කරොත් විතරයි අපිට ඒ අපේ ආර්ථිකය වර්ධනය කර ගන්න පුළුවන් වන්නේ. දැන් මෙතනදී මම හිතන්නේ ඊයේද පෙරේදාද අපේ මහාචාර්ය චරිත හේරත් අපේ මන්ත්‍රීතුමා ප්‍රකාශයක් කරා මේ රාජ්‍ය ආයතන විකුණන්න හදනවා කියලා. දැන් මේ රාජ්‍ය ආයතන විකුණන්න හදන එක කතාවක් නෙවෙයි තිබෙන්නේ. සමහර රාජ්‍ය ආයතන විකුණන්න අනිවාර්යම උවමනාවක් තිබෙනවා. දැන් එතුමා කිව්වා ඔව් එතුමාට තේරෙනවා ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් එක ශ්‍රී ලංකා නයලයින්ස් එක ඒ විකුණන එක. නමුත් ඇයි මේ ලාභ ලබන ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ආයතනය වගේ ආයතන විකුණන්නේ කියලා. දැන් මට මේ හොඳ අත්දැකීමක් තිබෙනවා. මම දේශපාලන ටෙන්ඩිස් වල ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ආයතනයේ අවුරුදු 9ක් 10ක් වගේ කාලයක් මම වැඩ කරා. අමගේ පළවෙනි අවුරුදු පහ වැඩ කරේ ඒ පෞද්ගලිකංශයේ හැරි ජයවර්ධන මහත්තයා කාලේ යටතේ. ඊන් පස්සේ නඩු තීන්දුවකින් මේක අහපු වාණ්ඩුවට ආවා. ඒකට මම අවුරුදු පහක් ඒ රජයට ගියන් පස්සෙත් වැඩ කරා.
ආණ්ඩුව
කාලයේදී කොහොමද කරේ, ඒ වගේම ඒ පෞද්ගලික කාලයේදී කොහොමද කරේ කියන එක. ඒකට මට ඒ දැක්ක මට මගේ අත්දැකීමෙන් මම දැක්ක දෙයක් තමයි ඒ ආණ්ඩුවට ගියන් පස්සේ මෙම ආයතනයේ තිබෙන එෆිෂන්සි එක පොඩ අඩු වෙන්න පුළුවන් වුණා. ඒ වගේම තවත් පැත්තකින් බැලුවොත් එහෙම දැන් අපි දන්නවා කමර්ෂල් බැංකුව වගේ පෞද්ගලික බැංකු ගිහිලා අනෙක් රටවල් වල ඒ බැංකු පටන් ගන්න තිබෙනවා. බංගලාදේශයේ මං හිතන්නේ බ්‍රාන්චස් ඒ 24ක් වගේ ප්‍රමාණයක් තිබෙනවා. LOC වගේ ආයතන ගිහිල්ලා අනෙක් රටවල් වල ඒ බ්‍රාන්චස් ඕපන් කරලා තිබෙනවා. නමුත් අපේ ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් එක, එහෙම නැත්නම් NSB එක, එහෙම නැත්නම් බැංක් ඔෆ් සිලොන් එක, අපි බ්‍රාන්චස් කීයක් අපි අනෙක් රටවල් වල ගිහිලා ඇරලා තිබෙනවාද? ඒ වගේම මෙතනදී අපේ චරිත් හේරත් මහාචාර්යතුමාට මම කියන්න කැමතියි, මේ අපි මේ රීස්ට්‍රක්චර් කරනවා කියලා කියන්නේ මේක සම්පූර්ණයෙන්ම විකුණන එකක් නෙමෙයි. මේකෙන් 130ක් 140ක් වගේ කොටස් රජයට තියාගන්න පුළුවන් වෙනවා. දැන් ටෙලිකොම් ආයතනයේ රජයට කොටස් යම් කිසි ප්‍රමාණයක් තිබෙනවා. සමහර කට්ටිය කියනවා 150ක් කොටස් තියාගන්න ඕනේ කියලා. මම නම් කියන්නේ 150ට වඩා පොඩ්ඩක් අඩුවෙන් කොටස් තියාගත්තොත් හොඳයි. නැත්නම් 150ට වඩා කොටස් තියාගත්තොත් එහෙම අර ශ්‍රී ලංකන් එයාලයින්ස් එකට වෙච්ච දේ වෙන්න වෙනවා. නමුත් මම හිතන්නේ මේ වෙනස්කම් වලට අපිට එකක වෙන්න වෙනවා. මේ වෙනස්කම් අපි කරේ නැත්නම් අහපව් අපිට අර පරණ
පාසල්
වෙලා තිබෙන්නේ. අපි අවුරුදු 16 වතාවක් දරු මූලස්සල අරුණ මන්ත්‍රීතුමනි අපි IMF එකට ගියා. ඒත් අපේ පාඩම් අපි ඉගෙන ගත්තේ නැහැ. ඒ නිසා මේ සැරේවත් අපි සිළු දනාමෙක් එක්කව වෙලා මේ අවශ්‍ය ඒ දේශපාලන සහ ඒ ආර්ථික ප්‍රතිසංස්කරණ අපි කරමු. ඒ කරොත් එහෙම අපිට මේ රට හරි මාර්ගයට දාන්න පුළුවන් වෙනවා.
සුදී ගරු අමාත්‍යතුමා, ගරු වසන්තයාප බණ්ඩාර මන්ත්‍රීතුමා,
සුබෝධ පන්දිනයක් වේවා සභාපතිතුමනි. ඔබතුමා අත වශයෙන්ම මූලාශ්‍රයේ ඉන්න වෙලාවේ මේ අයවැය ලේඛනය ඉදිරිපත් කරපු ගරු ජනාධිපතිතුමා, අත වශයෙන්ම මේ අයවැය ලේඛනය ඉදිරිපත් කිරීමත් ඒ වගේම මීට කලින් ඉදිරිපත් කරපු සංකල්ප පත්‍රිකාව, ජනාධිපතිතුමාගේ රාජාසන කතාව, මේ දෙක අතර අත වශයෙන්ම වසර 30ක් වගේ කාලයක් මේ උසස් පෙළ දරුවන්ට ආර්ථික විද්‍යාව උගන්වපු ගුරුවරයෙක් විදිහට මට නම් වෙනසක් පේන්නේ නැහැ ගරු සභාපතිතුමනි. මේ සංකල්ප පත්‍රිකාවේ සඳහන් වන කාරණා පිළිබඳව අවසාන වශයෙන් අපේ අමාත්‍යතුමා සඳහන් කළා. මේ ටෙලිකොම් ආයතනය, ඒ වගේම තමයි හිල්ටන් ආයතනය, වෝටර් සේජ් එක, ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථා වගේ ආයතන පෞද්ගලීකරණය කිරීම, හෙවත් එහෙම නැත්නම් ඒ වෙනත් විදිහකට කියනවා නම් ප්‍රතිව්‍යෝහගත කිරීම පැත්තෙන් බැලුවොත් මේව සම්බන්ධයෙන් චරිතය රත් මැතිතුමා නගපු ප්‍රශ්නයට යම් පිළිතුරක් ඉදිරිපත් කරා. මම කනගාටු වෙනවා එතුමා උගත් මන්ත්‍රීවරයෙක් අමාත්‍යවරයෙක් විදිහට මේ රටේ පෞද්ගලීකරණය කරන්න, ඒ වගේම තමයි පෞද්ගලිකංශයට බරව ප්‍රතිසංවිධානය කරන්න තිබෙන ආයතන තිබෙනවා. නමුත් මේ වගේ ලාභ ලබන ආයතන කුණුකොල්ලේට අලෙවි කිරීමේ යටි අරමුණක් ඇතිව තමයි මේක කියා මේ ක්‍රියාදාමයට මුල පුරන්නේ කියලා අපි මේ වෙලාවේ ප්‍රශ්න නගපු එක මා විශ්වාස කරනවා තාර්කිකව ඔප්පු කරන්න ඕනේ. මේකද පළවෙනිදම කරන්න තිබෙන්නේ? පාඩු ලබන අතිශයින්ම ප්‍රතිසස්කරණ කළ යුතුය ව නේද කරන්න ඕනේ කියන එකයි අපි යෝජනා කරන්නේ. ගරු සභාපතිතුමනි, මේ අයවැය ලේඛනයේ සඳහන් වෙන්න ඕන කාරණාවක් හිතාමතාම පැහැරහැරලා තියෙනවා කියලා මම මේ වෙලාවේ කියන්න ඕනේ. මේ රට අද තිබෙන්නේ මූල්‍ය අර්බුදයක් එක්කයි තිබෙන්නේ. මේ මූල්‍ය අර්බුදයේ විසඳීම සඳහා කෙටි කාලීන විසඳුම් වගේම මැදි කාලීන විසඳුම් අපි බලාපොරොත්තු වෙනවා. මේ අයවැය ලේඛනයේ පරිස්සම් වෙලා තිබෙනවා මේ මූල්‍ය අර්බුදයට විසඳුම් පමණක් ඇතුළත් කිරීමෙන් වැළකී සිටින්න කියලා මම කියනවා සභාපතිතුමනි. සභාපතිතුමනි, මේක රාජාසන කතාවට සමානයි කියලා කියන්නේ මෙන්න මේ විසඳුම් පිළිබඳව ඡායා මාත්‍රයක්වත් මේකේ සටහන් නොවීම නිසා. සභාපතිතුමනි, මේ මූල්‍ය අර්බුදය එවත් අපි කැටියෙන් කියනවා ඩොලර් අර්බුදය. ඩොලර් අර්බුදයට ඩොලර් සොයා ගැනීමයි අපි කළ යුතු වන්නේ. ඩොලර් සොයා ගන්න ප්‍රධානම බලවේගය තමයි මේ රටේ තිබෙන සුළුසා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවෝ කියන එක සභාපතිතුමනි. අප ඔබ දන්නවා ලෝකේ දියුණු වෙච්ච රටවල් පිළිබඳව න්‍යායන් තිබෙනවා. මේ ලෝකේ දියුණු වෙච්ච රටවල් පිළිබඳව දියුණුව පිළිබඳව කතා කරනවා සෝලෝ න්‍යායෙන්, හැරල්ඩ් ඩෝමා විග්‍රහයෙන්, ඉන්ඩෝජෙනියස් විග්‍රහයෙන්, අමාත්‍ය සෙන්ගේ විග්‍රහයෙන්, විවිධ විග්‍රහයන් තියෙනවා රටක් සංවර්ධනය කිරීම පිළිබඳව. මේ සංවර්ධන මූලාකෘතිවල තිබෙනවා රටක් පූර්ණ ප්‍රශස්ත සම්පත් උපයෝජනයකට ලක් කරන්න ඕනේ කියලා. ගරු සභාපතිතුමනි, මේ ශ්‍රී ලංකාවකින් රටේ තිබෙන සම්පත් ප්‍රමාණය මේ නිෂ්පාදන ආර්ථිකයකට යනවා කියලා හැමදාම ජප කරන අයවැය ලේඛනවලදී මේ කතාව මේ පොළොවේ පැල කරන්න නම් සභාපතිතුමනි නිෂ්පාදනයට අවශ්‍ය ප්‍රධාන සාධක හතර පූර්ණ ප්‍රයෝජන ලක් කරන්න ඕනේ. මේ සාධක හතරේ පළවෙනි එක මේ ස්වභාවික සම්පත භූමිය, දෙවෙනි එක තමයි මානව සම්පත ශ්‍රමය, ව්‍යාපාර සහ ප්‍රාග්ධනය කියන මේ සාධක හතර. මම ඔබතුමාට කියන්නේ මේ සාධක හතරෙන් අපි භූමිය පමණක් ස්වභාවික සම්පත පමණක් ගමු සභාපතිතුමනි, මේක පූර්ණ උපයෝජනයට ලක් කිරීමට පුළුවන්ද මේ අයවැය යෝජනා වලින් කියලා මම අහන්නේ. ඔබතුමා දන්නවා මේ වෙනකොට වැඩපත්ද 8.15ට ගෙනියලා, ආදායම්පත්ද 30.36ට ගෙනියලා, ඒ වගේම පොලිය අනුපාතය 33ට ගෙනියලා මේ තරම් දැවැන්ත මර්ධනයකට ලක් කරලා තිබෙනවා ආර්ථිකය කියන සාධකය. ගරු සභාපතිතුමනි, සභාපතිතුමනි 33ට පොලියක් ගෙවන්න තරම් තියෙන ලාභ ලබන ව්‍යාපාරය මොකද්ද කියලා කියනවා. මම ඔබතුමා අහනවා සමල ඩායන මන්ත්‍රීතුමිය හෙඩියන ගියයි ගංජා වැවීම කියලා. මේ රටේ ගංජා ආර්ථිකයක් හදන්න යන්නේ සියලු සංකල්ප ආර්ථික මූලධර්ම වලට පටහැනිව. ගරු සභාපතිතුමනි, සභාපතිතුමනි මේ ආර්ථිකය අද ගොඩ ගන්න තත් කරන මේ සුළු මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයා තමන්ගේ දේපල විකුණලා ෆික්ස් ඩිපොසිට් එකක් දාන දඬ ගෙනල්ලා තියෙනවා. අපේ මන්ත්‍රී ඇමතුමා කියනවා IMF එක මේ වෙලාවේවත් සාධාරණව තේරුම් අරගෙන එක්ව රට ගොඩගමු කියලා. IMF එක ඉදිරිපත් කරලා තියෙන මේ කොන්දේසි පහෙන් දූෂණ යරෙන්ද අනිත් ඔක්කොම හරියට අකුරට මිටු කරන් ආණ්ඩුව පෙළ ගැහිලා ඉන්නවා. මූල්‍ය ප්‍රතිසංස්කරණ කරන්න කියලා තියෙනවා 6% තිබ පොලිය අනුපාතය 33ට උස්සලා තියෙනවා. කොහොමද 33ට ගෙවන සුළු මධ්‍ය පරිමාණ කර්මාන්තකරුව ජීවත් වෙන්නේ? ඔබ දන්නවා සභාපතිතුමනි මේ තරම් බද්ධකින් මිනිස්සු ජීවත් වෙන්නේ මං ඉදන්නේ දැවැන්ත පීඩනයේ සභාපතිතුමනි, විශේෂයෙන් සුළුහා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයා. මම ඔබතුමාට කියන්නට අවශ්‍යයි එක පැත්තකින් රාජ්‍ය සේවකයාගේ පඩිය ඒ විදිහම තියලා ඔහුට ආදායම් මාවත් සියල්ලම අහුරලා දාලා රටේ උද්දමනේ ආහාර 91% ගෙනෙන වෙලාවේදී රට තුල තිබෙන්නේ මූර්තාදැමල දැවැන්ත කඩාවැටීමක්. මේකට අපි කරන්න ඕනන්නේ මේ වගේ ගෙල මිරිකලා බදුගන්න එකද? කරු සභාපතිතුමනි, පාත්‍යාගෙන් පිහාඩු කලවා ගන්නාසේ බදු අය කළ යුතුයි කියලායි බදු මූලධර්ම වල සඳහන් වෙන්නේ. අර්බුදයක් තියෙන වෙලාවක මේ අර්බුදය ලිහන්න නම් අර තවදුරටත් සාමාන්‍ය දුප්පත් මිනිහා රජ සේවකයා පීඩාවට පත් කරන්න එපා කියලායි සභාපතිතුමනි අපි කියන්නේ. සභාපතිතුමනි, මෙරටේ 116ක් ඇති රාජ්‍ය සේවකයා නිර්මාණය කළේ ඒ රාජ්‍ය සේවකයා නෙවෙයි. ඒ රාජ්‍ය සේවකයාට හංවඩු ගහන්න එපා. එයා පෞකාරක මේ කර ගහන්න වින්දිතෙක් වෙලා ඉන්න සාධාරණ හේතුවක් නෑ සභාපතිතුමනි. මේ ප්‍රතිසංස්කරණය කරන්න ලෝකේ භාවිතා කළපු ක්‍රම තියෙනවා සභාපතිතුමනි. ඔබ දන්නවා සාමාන්‍යයෙන් ලෝකේ රටවල් ගත්තොත් අපි ගත්තොත් අපේ වගේ රටක් තමයි රුවන්ඩාව කියන රට. වර්ග කිලෝමීටර් 20,000ක් විතර තියෙන රටක්. මේ රට ලෝකයේ අග්‍රගන්‍ය දියුණු තැනකට අද ඇවිල්ලා තියෙනවා අප්‍රිකානු කලාපයේ. ඔබතුමා දන්නවා ඊශ්‍රායලය කියන රටේ සාමාන්‍යයෙන් වර්ග කිලෝමීටර් ප්‍රමාණය ගත්තොත් ශ්‍රී ලංකාව තරම් තියෙන රටක් නෙමෙයි. මේ වගේ රටවල් සාමාන්‍යයෙන් ගත්තොත් දියුණුවට ගිහිල්ලා තියෙන්නේ විවිධ න්‍යායික උපක්‍රම භාවිතා කරලා. සභාපතිතුමනි, මම මේ සඳහන් කරන්නේ දකුණු කොරියාව ගත්තොත් වර්ග කිලෝමීටර් 100,000ක් වගේ තියෙන්නේ. මම සඳහන් කරපු ඊශ්‍රායලයේ වර්ග කිලෝමීටර් 22,145ක් තියෙන්නේ. රුවන්ඩා 26,000ක් තියෙන්නේ. මේ වගේ රටවල් වගේ තමයි 65,610ක් තියෙන අපේ රට. මේ රටේ සම්පත් පූර්ණ ප්‍රයෝජන ලක් කරන්න මොනවද අයවැය තියෙන උපක්‍රම? බීජ පනත කියලා එකක් තියෙනවා. ඒක මිල නියාමනයක් නෑ. අපි අහපුවාම තක්කාලි බීජ මේ රටේ අලෙවි කරන්න 1,20,000ට කියලා කියනවා කිලෝ එක. නමුත් දඹුල්ලෙන් අහලා බලනකොට 6,80,000යි බීජ කිලෝ එකක් වෙන්නේ. ගරු සභාපතිතුමනි, මේ ගානට ලබාගෙන ගොවියට පුළුවන් ද මේක පූර්ණ සේවා නියුක්තියකට ගේන්න? මේ කුඹුරු වගාව නැත්තම් වගාව ගොවියා තවදුරටත් ගොවියට ඇයි මේ පහර ගහන්න එළවලා දාන්නේ රජයක් විදියට අයවැයේදී යෝජනා කරන්න ඕනන්නේ මේ භාවිතා උපයෝජනේ වැඩි වෙන ක්‍රම නේද සභාපතිතුමනි සභාපතිතුමනි අපේ මහනුවර දිස්ත්‍රික්කයේ නියෝජනය කරන මන්ත්‍රීවරයෙක් විදියට මට කියන්න ඕන කාරණා කීපයක් තියෙනවා ඔබතුමා දන්නවා ජයිකා ආධාර යටතේ මහනුවර අපජල ව්‍යාපෘතියක් ආරම්භ කරා ඒ අපජල ව්‍යාපෘතිය බාර ජයිකා ආයතනය ලංකාවෙන් ඉවත් වෙන්න යනවා මේ දෙසැම්බර් වලදී මහනුවර නගරයේ වසන මේ මිනිස්සු දහස් ගාණක් මේ අපරාධයක පවින්දිතිය කරන්න හදන්නේ මේ වෙලාවේ මං කියන්නේ ජල සම්පාදන අමාත්‍යවරයා ඉන්නේ නුවර ගරු කෙහෙලිය රබුක්කල් ඇමතිතුමනි අවධානය යොමු කරන්න කරුණා කළා මේ අර බාගෙට කැඩිච්ච පාරවල් බාගෙට හදපු බැමි මේවත් එක්ක බාර දෙන්න යන්නේ මහනුවර මහනගර සභාවට මහනුවර මහනගර සභාවට මේක දරා ගන්න බෑ සභාපතිතුමනි ඒ නිසා අදත් මහයල ගොඩ ගලනවා ඒ වගේම තමයි නුවර නගරයට අපි මේ අධිවේගී මධ්‍යම අධිවේගී මාර්ගය එනවා කියලා කියනවා. එහෙමනම් කටුගස්කොළ දියුණු වෙනවා. කටුගස්කොළ තමයි වෙළඳ නගරේ බාටපත් වෙන්නේ. එතකොට උමම් මාර්ගයක් මොකටද වෙනත් පැත්තකට කියලා මං අහන්නේ. ඔය උමම් මාර්ග හදන්න ගත්ත ඒ වාර්තා පිළිබඳව අපිට ප්‍රශ්නයක් තියෙනවා. ඒ නිසා සභාපතිතුමනි උමම් මාර්ග හදන එක කොයි හැදේට වෙයිද කියලා අපිට හිතා ගන්න පුළුවන්. අඩි දෙකක් ගැටන බටේ දාන්න බැයි නම් ජයිකයක දෙක දෙක තුලා මේ මොන උමම් මාර්ගද? ඒ නිසා සභාපතිතුමනි මහනුවරින් බිහි වෙච්චි මන්ත්‍රීව 8 දෙනෙක් ඉන්නවා. දෙන්නෙක් මේ පැත්තේ ඉන්නවා. 6 දෙනෙක් ඇමතිවරුත් එක්ක එහා පැත්තේ ඉන්නවා. කරුණාකර ආණ්ඩුවට කියන්න මේ පාරවල් වාරි මාර්ග වෙලා තියෙන්නේ අර අලදෙනිය ඉඳලා පොල්ගහවට යන මාර්ගය දෙල්තොට මාර්ගය ජනාධිපතිතුමා මුල්ගා තිබ්බේ මේව අද අවභාවිතවට ලක් වෙලා ඒ ගෙනප්පු බඩු අපදේ ද්‍රව්‍ය ඒ තැඟවල හැම ගොඩ ගහලා තියෙනවා මේකෙන් වෙන්නේ අර කුරුණෑගල වගේ ළමයෙකුට අපේ සාමාන්‍ය මිනිහෙකුට අනර්ථයක් මරණයක් වෙන්නේ ඒ නිසා කරුණා කළා මේ භාගයට හදලා තියෙන මාර්ග මේ භාගයට ඉදි කරලා තියෙන වැඩ ටික අවසන් කරන්න කරුණා කළ ප්‍රතිපාදනයක් වෙන් කරන්න කියලායි අපි කියන්නේ ඒ වගේම ගරු සභාපතිතුමනි මේ වෙලාවේ අපි දන්නවා මර්ධණය තමයි මේ කට්ටිය උපකරණ වෙලා තියෙන්නේ රටේ මිනිස්සු පීඩාවට ලක් වෙලා ඉන්න වෙලාවේ අර වසන්දලා සිරිදම්ම හිමිලා දින 90කට අන්න ඒ හිරේට දාලා තවත් දින 90කට දාන්න යන්නේ අපි කියන්නේ වසන්දලාගේ සිරිදම්ම හිමිලාගේ දේශපාලනේ අපේ දේශපාලනේ නෙවෙයි නමුත් දේශපාලන මතපදාන්තර මොනවා වුණත් අනර්ථකාරී විදිහට ඒ අය තවදුරටත් රඳවලා තබා ගන්න එපා තියෙනවනම් චෝදනාවක් ඉදිරිපත් කරන්න කරුණු කියලායි කියන්නේ ඔබතුමාට ස්තුතියි කාලය බඳුනාට
ස්තුතියි ගරු මන්ත්‍රීතුමා ගරු සභාව කල්තවීම
ගරු මුලසන වල මන්ත්‍රීතුමනි විවාදයට
දින දක්වා කල්තබනවා